නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනමතංගෝ යම් වික්කවේ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤායති අවිච්ඡා නීවරණානං සත්තානං තණ්හ සංයෝජනං සන්දහවතං සංසරිතං අති ගෞරවණීය නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා ධම්මි සෝදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදත් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දෙනාම තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී සිතේ එකඟකමක් ඇති කරගෙන හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි, ඔබත් මමත් අති දීර්ඝ සංසාර ගමනක් ආපු අය. ඉතින් ඒ දුක් සහගත සසර ගමන අපිට නිමා කරගන්නට කවදාම හරි දවසක ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මේ නැත්තං චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමෙන්මයි අවබෝධ වීමෙන්මයි. ඒ චතුරාර්ය සත්‍යයේ අවබෝධයෙන්ුයි අපි සසර ගමනට හේතු වෙන පුඤ්ඤාභි අපුඤ්ඤාභි අකුසල ධර්මයන් රැස නොකරන්නේ. ඒ අකුසල කර්ම ප්‍රහාණය කර්මක්ෂයෙන් තමයි නැවත මව කුසකට නැත්තම් සසරට අවතීර්ණ නොවීන්ට අපිට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ කර්මය නිසා සත්‍යයගේ පැවැත්ම වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්ම කම්මසුකෝ හෝමි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යම් කම්මං කරසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිතාමි. මේ සත්‍යය හැම කෙනෙක්ම කර්මය උප්පත්ති කොට කර්මය පිළිහිට කොට කර්මය පිළිසරණ කරගෙන කර්මය නෑද කරගෙන කර්මය උප්පත්ති කරගෙන පවතින අය. යම් යම් කුසල හෝ අකුසල කර්මයක් කරයි නම් ඒක තමම්ම දායාද කරගෙන පවතින අය. ඉතින් ඒ අනුව අපි කරන කුසල අකුසල කර්මයන් අපිට හැම දිනාටම සසර ඊමේ යත දිවීම සැටසිරීම පිණිස පවතිනවා. ඒ කර්ම රැස් කරන යාන්ත්‍රණය ගත්තොත් ඇත්ත ඇති නොදන්න අවිද්‍යාව. ඒ අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු වෙන්නේ විද්‍යාව නැමැති ආලෝකයේ ඉපදීමෙන්. ඒ විද්‍යාව කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාමුක්කංසන දේශනා කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත මනසකටයි මේ දුක්සහගත සසර ගමන නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසායි ඔබත් මේ දීර්ඝ සංසාර ගමන ආවේ එන්නේ. ඉතින් අද දවසේදී හරි අපි බුද්ධිමත් වුණොත් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අද ඒ සඳහා ගොඩාක් වටිනා දහම් කරුණු ටිකක් පෙන්වන්න පුළුවන් සූත්‍රයක් මම මාතෘකා වශයෙන් තිබුවේ සංයුක්ත නිකායේ තුන්වෙනි කාණ්ඩේ බද්දුලබද්ද කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ සසර අති දීර්ඝයි, අති දීර්ඝයි. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව සංයෝජනය කරගෙන, තණ්හාව බැඳුම කරගෙන මේ සත්‍යෝ මේ අත දිවන සැරිසරන සසරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. අවිද්‍යාව වැස්මක් කරගෙන, හොඳට මතක තබා ගන්න, අවිද්‍යාව වැස්මක් වෙලා තණ්හාව සංයෝජනයක් වෙලා, තණ්හාව නැමැති බැඳුමින් බැඳුනේ අවිද්‍යාව නැමැති වැස්මින් වැහුණු නිසායි. අවිද්‍යාව අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජන සම්දහවතං සංසාරිතං. එතකොට අවිද්‍යාව නැමැති වැස්මින් බැහිලා තණ්හාව සංයෝජනය කරගෙන ඒ මේ අත දුවන සැරිසරන සත්වයන්ගේ මුල් කෙලවරක් පිරෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නවා. යම් කිසි සේයතාපි භික්කවේ ගද්දුල බද්දෝ දල්හේ කිලේවා ඨම්බේවා පටිබද්දෝ. බද්දෝ ඒ කියන්නේ යම්සේ පොමෝපන යම්සේ දන්වලකින් කණුවක හරි ටැඹක හරි දන්වලකින් බල්ලෙක්ව බැඳලා තැබුවොත් ඒ බල්ලා ඒ සුනකයා ඇවිද්දොත් ඒ කණුව හෝ ඒ ටැඹ වටාම ඇවිදින්ට වෙනවා. ඉතින් ඒ සතා හිටගෙන හිටියොත් ඒ කණුව හෝ ඒ ටැඹ වටේම හිටගෙන ඉන්න වෙනවා, හිටගෙන ඉන්නවා. ඉතින් ඉඳගෙන ඉන්නව නම් ඒ බැඳලා තියෙන කණුව හෝ ටැඹ වටේම ඉඳගෙන ඉන්නවා. ඉතින් නිදාගත්තොත් ඒ කණුව හෝ ටැඹ වටේම නිදා ගන්නවා. මොකද මේ සුනකයා දැඩි වැරපටකින්, දැඩි රැහැනකින් මේ ටැඹේ මේ කණුවේ බැඳලා තියෙන හින්දා එයාට මේ කණුවෙන් බැහැර ටැඹෙන් බැහැර යන්න බැහැ. හිටගෙන හිටියොත්, ඇවිද්දොත්, ඉඳගත්තොත්, නිදාගත්තොත් මේ කණුව හෝ ටැඹ හෝ වටාම හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, හිටගෙන ඉන්නවා, ඉඳගන්නවා, නිදාගන්නවා විසක වෙන ක්‍රමයක් නැහැ. ඒ වගේ මේ දීර්ඝ සංසාරේ අසෘතවත් පෘතජ්ජනය හොඳට මතක තබා ගන්න. අසෘතවත් කියලා කියන්නේ බුද්ධාදී ආර්යන් නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මය අහල නැති ආර්ය ධර්මයේ අදක්ෂ සත්පුරුෂයෝ නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මය අහල නැති සත්පුරුෂ ධර්මය අදක්ෂ සත්පුරුෂ ධර්මය හික්මුණේ නැති කෙනාට කියන වචනය. මෙන්න මේ අසෘතවත් පෘතජ්ජනය, අසෘතවත් පෘතජ්ජන කියන කෙනා රූපය ඒතම් මම ඒසෝ හමස්මෙන් එමේසෝ අත්තාති. ඒ කියන්නේ අසෘතවත් පෘතජ්ජන කෙනා රූප වේදනා සංඥා සංඛාර විඥානකින් ධර්මතා පහේ මම මගේ මගේ ආත්මයයි කියන හැඟීම ඇති කරගෙන ඉතින් දුවනවනම් පංච උපාදාන ස්කන්ධයකම දුවනවා. හිටගෙන ඉන්නවනම් පංච උපාදාන ස්කන්ධයකම හිටගෙන ඉන්නවා. ඉඳගන්නවනම් පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන ඉන්නවා. නිදාගන්නවනම් පංච උපාදාන ස්කන්ධයකම නිදාගෙන ඉන්නවා. ඒ කියන්නේ දුවනවනම් ඇවිදිනවනම් මේ මම ඇවිදිනවා. මේ මම හිටගෙන ඉන්නවා. මේ මම ඉඳගෙන ඉන්නේ. මේ මම නිදාගන්නවා කියන තැනකින්ම එයා ඉරියව පවත්වනවා මිසක ඒ පංච උපාදාන ස්කන්ධයෙන් බැහැර. අර සුණකියව ටැඹේ කණුවේ බැඳහම ඒ ටැඹ හෝ කණුව වටා ඉඳ වෙනවා මිසක ඉන්නවා මිසක එයින් පරිබාහිරව ඒ සත්වයාගේ ඉරියව පැවැත්මක් වෙන්නේ නැහැ වගේ. අසෘතවත් පුතඥයට පංච උපාදාන ස්කන්ධයෙන් පරිබාහිරව ඉරියව පැවැත්මක් නැහැ. වෙන්නේ එයා ඉඳගෙන ඉන්නව නම් හෝ හිටගෙන ඉන්නව නම් හෝ ඇවිදිනව නම් හෝ නිදා ගන්නව නම් ඒ තමයි මේ සෝමස්මි මෙමෙසෝ අත්තාති. මේ මම මේ මගේ මේ මගේ ආත්මයයි කියලා පංච උපාදාන ස්කන්ධයකම ඇවිදිනව පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන ඉන්නව පංච උපාදාන ස්කන්ධයකම හිටගෙන ඉන්නව පංච උපාදාන ස්කන්ධයකම ඇවිදිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මහණෙනි ඒ නිසා තස්මා ප්‍රිය භික්කවේ භික්කුණං අභින්නං සකං චිත්තං පච්චවෙක්කිතබ්බා. මහණෙනි ඒ නිසා නිතරම නුඹලා නුඹලගේ හිත මෙනෙහි කරලා බලන්න. හිත මෙනෙහි කරලා බලන්න. මේ සිත කිලුටු වීමෙන් සත්‍ය කිලුටු වෙන්නේ. සිත පිරිසිදු වීමෙන් සත්‍යය පිරිසිදු වෙන්නේ. හිත කිලුටු වීමෙන් සත්‍යය කිලුටු වෙනවා. සිත පිරිසිදු වීමෙන් සත්‍යය පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මහණෙනි මේ චරණ චිත්‍රය නුඹලට පෙන්නනවාද? ඒ කාලේ තිබිලා තියෙනවා අර ලස්සන චිත්‍රයක්. ඒ චිත්‍රයට චරණ චිත්‍රය කියලා කියනවා. ඉතින් ඒකට ඍජු අදහසක් නැහැ. අටුව වල අර්ථ දෙකක් පෙන්නනවා. බොහෝ වෙලාවකට ඒ චිත්‍රය තුල චරණ බවක්, ඒ කියන්නේ අපි කියන්නේ වීඩියෝ එකක කොගේ මූවි ගතියක් තියෙන චිත්‍රයක් ඉඳ බින්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ චිත්‍රය අරගෙන තැන් තැන් වල ගිහිල්ලා පෙන්වන හින්ද වෙන්නත් පුළුවන්. මේ චිත්‍රයට චරණ චිත්‍රය කියන නම වැටලා තියෙන්නේ කියන එක මොකද අද කාලේ කවුරුත් දන්නේ නැති නිසා. ඉතින් මහණෙනි මේ චරණ චිත්‍රය දිහා බලන්න. ඒ චිත්‍රයේ මොන තරම් ලස්සනද කියලා. මහණෙනි ওই චිත්‍රයත් යම් කිසි කෙනෙක් සිතකින්ම හදපු එකක්. සිතරෙක් හදපු එකක්. එහෙනම් සිතකින්ම නම් මේ තරම් ලස්සන චිත්‍රය හැදුවේ හිත කොච්චර ලස්සනද? එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ තිරිසංගත ප්‍රාණීන් හා සමාන ලස්සන අන් කිසිදු දෙයක් මම මේ බුදු ඇහිඳ දකින්නේ නැහැ. මේ ලෝකේ ලස්සනයි කියලා කියනවා නම් මේ තිරසංගත ප්‍රාණීන්ට කියන්න වෙනවා. කියන්නේ තිරසංගත සත්තු ගත්තාම විවිධ වර්ණ විදියට විවිධ ලස්සන විදියට මාළු ගත්තාම මොනරු ඒ වගේ සත්තු ගන්න ඒ හරි ලස්සනයි. මහණෙනි ඒ තිරසංගත ප්‍රාණීන්ද ඒ තරම් විචිත්‍ර වෙලා තියෙන සිත නිසායි. චිතේ ප්‍රණිදී නිසායි. සිතේ කර්මගතිය නිසායි. එනිසා මහණෙනි මේ ලෝකේ හැම දෙයකටම වඩා මේ සිත ප්‍රභාසරයි, හිත පිරිසිදුයි. එනිසා නිතරම මේ සිත ප්‍රතිවික්ෂා කරලා බලන්න කියලා පෙන්නලා මහණෙනි රූපය නිට්ටියද අනිත්‍යද අනිත්‍යයි යමක අනිත්‍ය නම් දුකද සැපද දුකයි යමක් දුකයි නම් මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා පිළිගන්න සුදුසුද නොසුදුසුයි කියලා පෙන්නලා මේ සූත්‍රයේදී මේ සූත්‍රයේ පෙන්නන අර්ථය එකින් එකට අපි ටිකක් බලමු. අවිද්‍යාව වැස්මක් කොට තණ්හාව සංයෝජනයක් කොට එමේ ඇත දුවන සැරිසරන සත්‍යයන්ගේ මුල් කෙලවරක් පේන්නේ කියලා පෙන්වේ. ඒ ඔබ ගැන මං ගැනයි, වෙන තව කවුරුත් ගැන නෙවෙයි. ඒ ඔබත් මමත් බුදුරජාණන් වහන්සේ උපමා කළා හරියට බල්ලෙක් සුනකයෙක් කණුවක ටැඹක බැඳලා ඉන්නවා නම් ඒ කණුව ටැඹ වටා මේ සුනකයා යනවා වගේ මේ දීර්ඝ සංසාරය ඇවිත්ති ඔබත් මමත් පංච උපාදාන ස්කන්ධයක හැසිරෙන නිසායි. මේ පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව් දක්වන්නේ කුමක් නිසාද? අශ්‍රුතවත් කම නිසායි කියලා පෙන්නනවා. ශ්‍රුතවත් සහ අශ්‍රුතවත් කියන මේ ප්‍රභේදයේ බෙදිලා යන්නේ කුමකින්ද කොතනකින්ද? බුද්ධාදී ආර්යයන් නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මය අහලා නැහැ කියන්නේ සත්පුරුෂයන් නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මය අහලා නැහැ කියලා කියන්නේ සත්පුරුෂ ධර්මය තුල හික්මිලා නැහැ කියලා කියන්නේ එයා මේ රූපය කියන ධර්මතාවයක් තියෙනම් මේ රූපයක තියෙන සැබෑ ස්වභාවය මොකක්ද? රූපය ඇති වෙලා තියෙන්නේ කොහොමද? රූපය නැති වෙන්නේ කොහොමද? වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා වල ස්වභාවය මොකක්ද? ඒ ධර්මය ඇති වෙලා තියෙන්නේ කොහොමද? නැති වෙලා තියෙන්නේ කොහොමද කියලා අහලා නැහැ. අහන්න ලැබිලා නැහැ. ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගන්න නැහැ. සත්පුරුෂ ඇසුරෙන් නොලැබුණේ සත්පුරුෂ ඇසුර නැතිකම් කෙනෙකුට නොලැබෙන්නේ ওই ටික. ඊට පස්සේ එයා මේ දුක ඇති වෙන හැටි, මේ දුක නැති තැන, මේ දුක නැති කරන හැටි, මෙන්න මේ දුක ඇතිවීම දුක නැතිවීම නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කියන ටික අහලා නැහැ. අහගන්න ලැබිලා නැහැ. ඒ අහපු නැති නිසා, අහගන්න ලැබිලා නැති නිසා රූපය පිළිබඳ නිවැරදි දැක්මක් නැහැ. වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාරය පිළිබඳව, විඥානය පිළිබඳව ඒ රූපේ කියන්නේ වේදනාව සංඥාව සංකාර විඥාන කියන්නේ මොනවද? ඔය වචනවලින් විස්තර කරන අර්ථ මොනවද? ඒවැ යථාර්ථය මොකක්ද කියලා අහලා නැහැ. ඉගෙන ගන්න ලැබිලා නැහැ. එයාට තියෙන්නේ ඉතුරු වෙලා එක දෙයක්. හම් වෙන රූපයක් තියෙනවා නම් ඒ තමම මේ මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ රත්තරන් රිදී, මගේ ගෙදර, මගේ කාර් එක, මගේ බස් එක කියලා ඒ තමම මේවා මගේ. ඒසු හමස්මි මේ මම. මේ ශරීරයට එක්ක මේ මම, මේවා මගේ, මේ මම. එමෙසු අත්තාති මේ මගේ ආත්මය. මේ රූප ටික ගැන හඳුන ගන්න තියෙන්නේ, ඇසුරු කරන්න තියෙන්නේ, පෙන්වන්න තියෙන්නේ යාට මොනවද? මගේ, මම, මගේ ආත්මයයි කියන තැනක මිසක ඒ රූප ගැන, ඒ වේදනා ගැන, ඒ සංඥා ගැන ඊට එහෙන් බලන නුවණක් කවදාවත් හම්බෙලා නැහැ. දන්වැලෙන් බැඳුණු බල්ලට ඒ බැඳලා ඉන්න කණුවෙන් ඔබට එහාට මෙහාට යන්න බෑ වගේ. අසෘතෝ පෘතජ්ජනයට මේ දෘෂ්ටියෙන් ඔබට යන්න බෑ. මේ අදහසෙන් ඔබට යන්න බෑ යාට. රූපේ මම කියලා, රූප මගේ කියලා, මගේ දුව පුතාගේ වවුතුරෝල් යාන වාහන ඉඩකඩම් කියලා යමක් ඇසුරු කළොත්, එහෙම නැත්නම් රූපේ මම කියලා ඇසුරු කළොත්, රූපය මගේ ආත්මය කියලා ඇසුරු කළොත්, වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ටිකත් ඒ විදිහට ඇසුරු කළොත් ඒත් එහා රූපය පිළිබඳ දැක්මකට යන්න දන්නේ. ඒත් එහා වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ දැක්මකට යන්න දන්නේ. එයා ඉඳගෙන ඉන්නේ මේ රූපය මම නැත්තම් මගේ රූපයත් එක්ක නැත්තම් රූපය මම කියන තැනකින්. එයා ඇවිදින්නේ රූපය මමමයි කියන තැනකින් නැත්තම් මගේ කියන තැනකින්. මගේ ආත්මය කියන තැනකින්. හිතගෙන ඉන්නේ රූපය මමමයි කියන අදහසකින්, රූපය මගේ කියන අදහසකින්, මගේ ආත්මය කියන අදහසකින්. නිදාගන්නේ මේ මමයි කියන අදහසකින්, මගේ කියන අදහසකින්, මගේ ආත්මය කියන අදහසකින්. අර සුනඛයාට ඒ කනුව ටැඹ ඉක්මොණ්ඩ බෑ වගේ, ඒ වටේ ඉක්මොණ්ඩ බෑ වගේ අසුතුත් පුතජනයට මේ සීමාව ඉක්මොණ්ඩ ක්‍රමයක් නැහැ. මේ සීමාව තුල තමයි, මේ සීමාව තුල තමයි එයාට මේ බැඳුම, මම මගේ මගේ ආත්මය කියන බැඳුම තියෙනවා. ඒ බැඳුම තියෙන්නේ මොකටද, කුමක් නිසාද? බුද්ධ ආදි සත්පුරුෂයන් නොදන්නව නොදක්නව සද්ධර්මය අහලා නැතිකම නිසා අවිද්‍යාව තුලයි. බුද්ධ ආදි සත්පුරුෂයන් දැක්කනම් සද්ධර්මය ඇහුනනම් අවිද්‍යාව නිරුද්ධ වෙලා විද්‍යාව උපදිනවා. එහෙනම් තණ්හාව නැති සංයෝජනෙ මිදෙන්න පුළුවන්. නමුත් අසෘතව පෘතජ්ජනය කියන තැන වචන නිර්වාණය වෙනවා. මොකද්ද? අවිද්‍යාව. සෘතවත්කම නැහැ කියලා කියන්නේ මොකද්ද? සෘතවත් අහල නැත්තේ සද්ධර්මය. මොකද්ද අදක්ස? සද්ධර්මය. මොකේද හික්බිල නැත්තේ? සත්පුරුෂ ධර්මය. සත්පුරුෂ ධර්මය අහල නැහැ, ඉගෙනගෙන නැහැ, හික්මිල නැහැ. එතකොට එයාට નિરાයාසයෙන්ම ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාන්ධකාරය. අවිද්‍යා අන්ධකාරය තුල ඉතුරු වෙන්නේ තණ්හා සංයෝජනය. මොකද්ද? මම, මගේ, මගේ ආත්මය කියලා. මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධයේ වටාම දිවෙන සැරිසරන මේ සත්වයන්ගේ අවිද්‍යාවගේ වැසීමෙන්, තණ්හාවගේ යුක්ත වීමෙන් පංච උපාදානස්කන්ධයක දිවෙන සැරිසරන සත්වයන්ගේ මුල් කෙලවරක් පේන්නේ. ඔබත් මමත් එච්චර දීර්ඝ ගමනක් ආවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි හොඳට සියසිත මෙනෙහි කරලා බලන්න කියලා. තමන්ගේ හිත මෙනෙහි කරලා බලන්න. මේ හිත පිරිසිදු වෙච්ච දවසටයි මේ සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නේ. සිත කිලිටි වෙච්ච නිසායි මේ කිලිටි ටික, මේ සිත කිලිටි වෙච්ච නිසායි සත්‍යයන්ගේ කිලිටු වීම තියෙන්නේ. හොඳ දර්ශනයක් පෙන්නනවා මේක. අපි පොඩ්ඩක් බලමු මේ දන්වැල කඩාගෙන යන්න ක්‍රමයක් තියෙනවද කියලා. දන්වැල ලියා ගන්න ක්‍රමයක් අපිට හොයාගන්නේ කොහොමද කියලා. බුද්ධදී සත්පුරුෂය නුවණසින් දන්නවනම්, නුවණසින් දකිනවනම්, සද්ධර්මය අහලා තිබුණොත්, සත්පුරුෂ ධර්මය ඉගෙනගෙන තිබුණොත්, එයාට හොඳට චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වුණොත් එයා මේ දන් වලේ බඳපු සුනකියගේ සීමාව උපමා කරු පංච උපාදාන ස්කන්ධය හැසිරෙන එකෙන් අයින් වෙන්නවත් වෙන දර්ශනයක් පහළ වෙනවා. එතකොට දැන් ඒකෙදිද පෙන්නනවා කොහොමද අර රූපය ඒතං මම ඒසු හමස්මින් එමේසු අත්තාති කියලා මේ පංච උපාදාන ස්කන්ධය හැසිරෙන්නේ. එහෙම හැසිරුනේම මොකක් නිසාද? ඔය හැසිරෙනවා කියන සිද්ධියම සකය දිට්ඨිය. ඒතං මම ඒසු හමස්මින් එමේසු අත්තාති කියලා හැසිරෙනකොටම සක්කාය දිට්ඨිය කියන මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවයි අපි ඔය පංච උපාදාන ස්කන්ධය හැසිරෙන්නේ. අපි බලමු බුද්ධදී සත්පුරුෂ නොදන්නව නොදක්නව අසෘතෝ පුතඥයන්නේ එහෙම හැසිරෙන්නේ. එහෙම හැසිරෙන හින්දානේ හිත කිලිටු වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි ඒකේ අනිත් පැත්ත අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ බැඳීමෙන් පංච උපාදාන ස්කන්ධයක හැසිරෙන මේ ගමන නතර කරන්න පුළුවන් විද්‍යාවගේ ඉපැද්දීමෙන් සංයෝජනයගේ ප්‍රහාණය. ඒක වෙන්නට නම් අපි සත්පුරුෂය ඇසුරු කරන්න ඕනේ, සද්ධර්මය අහන්න ඕනේ. සත්පුරුෂ ඇසුරට ගියොත් සද්ධර්මය අහන්න ගියොත් ඇහුවොත් අපිට කියලා දෙනවා අතිශය වටිනා ධර්මයක් දර්ශනයක්. ඒ තමයි මොකක්ද? චතුරාර්ය සත්‍ය. මේ දුක, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම නැති කරන මඟ. බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය අපිට මෙන්න මෙහෙම පහදලා දෙනවා. ඇත්තටම හොඳට ඔකුල තහගෙන හිටියොත් ඔකුලන්ට අවිද්‍යා නීවරණය ගෙවා ගන්න පුළුවන්, විද්‍යාව උපදවා ගන්න පුළුවන්. ඊට පස්සේ පහසු තණ්හාන සංයෝජනය අයින් කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට දේශනා කළේ මොකක්ද? මේ පටිච්චසම්පාද ධර්මය. මේ පටිච්චසම්පාදය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ හටගත්ත හැටි, දුක හටගත්ත හැටි පෙන්වන්නේ. එකෙදි මම න්‍යාය විතරක් පෙන්නන්නම්, එකින් එක විස්තර කරන්නේ. නමුත් අතරමැද නුවණ ඔගොල්ලෝ යොදා ගන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, නැත්තම් සද්ධර්මය අහන්න ගියොත් සත්පුරුෂේ ධර්මය අහන්න කෙනාට අහන්න ලැබෙනවා. ශ්‍රුතවත් කියන නම ලබන කෙනාට ලැබිලා තියෙනවා. මොකද්ද? ඔබ පෙර දුක කියන එක දැක්කේ නැහැ, දුක ඇතිවීම දැක්කේ නැහැ, දුක නැතිවීම දැක්කේ නැහැ, නැති කරන මඟ දැක්කේ නැහැ. මේ ධර්මතා හතර අවබෝධ නොවුණු නිසා ඔබට පෙර ජීවිතයේ ලෝකයේ ඇත්ත වුණා. ඇත්ත වෙලා ඔබ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ච කියන කර්ම රැස් කරගත්තා. දැන් අපි ගත්තාම අවිද්‍යා ප්‍රත්‍යයෙන් පුඤ්ඤාභි සංස්කාර කුසල රැස් කරගත්තා. අවිද්‍යාව හේතුනා ඒ කර්ම රස කරගන්න. ඒ කර්මයේ හේතුනා ඔබටත් මටත් සිත විඥානය ප්‍රතිසන්දිවසයෙන් රූපයකට පැමිණෙන්නට. ඒ විඥානේ නැත්තම් සිත මේ සතර මහා ධාතු රූපයකට පැමුණීම හේතුනා සතර මහා ධාතු රූප මිටියක් සවිඥානක වෙන්න. දැන් මේ ලීයකට මේසෙකට ගැහුවොත් ඒකට තේරෙන්නේ නැහැ. නමුත් සතර මහා ධාතු උනාට මේ කයට යමක් වැදුනොත් තේරෙනවනේ නේද? ආ, ඒ හැඟීම් දැනෙනකම මේ කයේ ඇතිුනේ කුමක් නිසාද විඥානේ මේ කයට බැසගත්ත නිසා. ඒ විඥානේ රූපෙට පැමිණෙච්ච එක හේතු වුණා මේ කය නාම රූප ආදී භව මිශ්‍ර වෙන්න. කය සවිඥාන කරේ. ඒ නාම රූප දෙක හේතු වුණා ඇහ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික හැදෙන්න. මේ දැන් ඔබේ ඇහ කන දිව නාසය ශරීරය ගැන කියනවා නෙවෙයි. මම මේ කතා කරන ධර්මයත් එක්ක එකින් එකට පිළිම් පිළට එන්න පෞද්ගලික අදහස් අර්ථ විවරණ Taman හිතා ගන්න නැතුව අපි මෙච්චර කල් දැනගෙන හිටපු අදහස් ගලප Taman ඒක මනසින් ගේන්නේ නැතුව කතා කරන ටික විතරක් දැනට අහගෙන අපි පස්සේ මේක ගැලපෙන්නේ නැත්තම් මේ වයින් කරලා අපි දන්න ක්‍රම ටික අපව යොදාගමු දැනට මෙතන තියෙන්නේ පුද්ගලයේගේ සත්වයේගේ සිද්ධාන්තයක් නෙමෙයි හේතු ප්‍රත්‍ය බව අවිද්‍යාවෙන් පටන් අරගෙන තියෙන්නේ හොඳට බලන්න සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ කෙනෙක් හෝ නෙමෙයි ධර්මතාවයකින් අවිද්‍යාව ප්‍රභවය අවිද්‍යාව ආරම්භක හේතුව අවිද්‍යාව නැමැති හේතුව නම් ආරම්භ වෙලා තින්නේ ආරම්භයේම සත්පුද්ගල කතාවක් නෑ අවිද්‍යාව නැමැති ධර්මතාවයේ හේතු වෙලා තියෙයි මොකේද කර්ම රැස් වෙනවා කියන සිද්ධියට අවිද්‍යා හේතුයි අවිද්‍යා ප්‍රත්‍යයයි කර්මය කියන එක විඥානයේ නැමැති සිතට හේතුයි සිතට ප්‍රත්‍යයයි විඥානයේ නැමැති ධර්මතාවය නාම රූප නැත්තම් කයක් සවිඥානික වෙනවා කියන ධර්මතාවයට හේතුයි ප්‍රත්‍යයයි මේ කයක් සවිඥානික වෙන නාම රූප කියන ධර්මතාවයේ හේතුයි ඇහ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන ටික හැදෙන්න ඒ ආයතන ටික හේතුයි බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු ස්පර්ශ වෙන්න ඒ ස්පර්ශයේ හේතුයි යම් කිසි සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවක් පහළ වෙන්න ඒ වේදනාව හේතුයි ඔබ තුල තණ්හා උපාදාන කියන තණ්හාව කියන කෙලෙසිය ඇති වෙන්න ඒ කෙලෙසේ හේතුයි උපාදානය කියන කෙලෙසිය ඇති වෙන්න මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙස් දෙක හේතුයි ඔබට භවය නැත්නම් ලෝකය නිර්මාණය කරන්න භවය කියනකොට කාම භව රූප භව අරූප භව කියලා භව තුනක් තියෙනවා ඔබට මට මේ කාම භවය හැදුනේ විඥාන නාම රූප සලයන් පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටික තුල නෙමෙයි එකට කියන උප්පත්ති භවය කියලා නමුත් මේකට කෙලෙස් ටික එකතු වීමෙන් කාම භවය හැදුනා කාම ලෝකේ ඒ කාම භවය හැදුනාම ඔබගේ මගේ සත්ත්ව පුද්ගල භවයේ ඉපදීම වුණා ඒ හින්දා අද ඔබත් මා ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුන්නස් සිටිනවා ඒ පටිච්චසමුපාදයෙන් පෙන්නේ මේ මරණය පස්සේ සිද්ධියක් නෙමෙයි පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තාම ඒ ටික හේතු වුණා විඥාන නාම සලයන් පස්ස වේදනා කියන ස්කන්ධ ටික හැදෙන්න ඒ ස්කන්ධ ටිකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික එකතු කළාම භව ජාති ජරා මරණ කියන දුක හැදුනහම දැන් උපත් මාත් සත්ව පුද්ගල භාවයෙන් විඳින මේ ජරා මරණ දුකක් තියෙනවා නම් මේ දුකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික මේ කෙලෙස් ටික නැති වුණොත් මේ තණ්හා උපාදාන කියන කෙලස් ටික නැති වුණොත් ජරා මරණ දුක් අද ඔබටත් මටත් විඳින්න වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා මේ තණ්හා උපාදාන කියන කෙලස් ටික ගෙවා ගන්න කියලා අද ඔබත් මටත් දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මග අහගන්න පෙන්වන්න කියලා දෙන්න කෙනෙක් නැති වුණා. අද අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ ලෝකේ අපිට ආයෙත් ඇත්ත වෙනවා. මෙතන මම කතා කරන ටිකක් ගැඹුරු සිද්ධිය. ඒකෙන් මම මතක් කළේ මෙන්න මේ කාරණාව පින්වතුනේ. මේ කාරණාව ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ජරා මරණ ශෝක පරිදෙ දුක් දුන්නස් වලින් දුක් විඳින මේ සත්වයන්ව දුකෙන් එතර කරවන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පදාය ධර්මයෙන් පෙන්වුවේ ඉස්සෙල්ලාම අර මේ සූත්‍රයේ අන්තිමට තියෙන සිත පිළිස කිලුටු වීමේ සත්‍යය කිලුටු වෙනවා කියලා අවිද්‍යා ප්‍රත්‍යම් පිළිසිදු ස්කන්ධ ටික හැදෙන්නේ. රූපයක් තියෙනවා නම් චත්තාරෝච මහ භූත චතුර්ණච මහ භූතන උපාදාය රූපං සතර මහ ධාතුයි සතර මහ ධාතුන් නිසා පවත්න උපාදාය රූපයි යම්කිසි රූපයක් තියෙනවා නම් සතර මහ ධාතු සත්‍ය පුද්ගලයේද නැහැ. ඔන්න රූපයේ ප්‍රතිසන්දි වශයෙන් හැදුනේ පටිව්‍යාපෝතේජෝ වායකන සතර මහා ධාතු රූපේ. ඊට පස්සේ යම් වේදනාවක් තියෙනවා නම් ස්පර්ශ නිසා පහළ වෙන චෛතසිකය. වේදනාව කියන එක ස්පර්ශයෙන් පහළ වෙන සිතුවිල්ල. වේදනාව කියන එක සත්‍ය පුද්ගලයේද? සිතුවිල්ල කියන එක සත්‍ය පුද්ගලයේද? නෑ. සංඥාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යකින් හටගත් චෛතසිකය. සංඛාරය කියන එක ස්පර්ශ ප්‍රත්‍යකින් හටගත් චේතනා මාත්‍රය. විඥානය කියන ධර්මතාවය නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම විජාන ලක්ෂණය සිත අනාත්ම. මේ ස්කන්ධ ටික සත්වයේ පහළ වීම නෙමෙයි, පුද්ගලයේ පහළ වීම නෙමෙයි. පෙර අවිද්‍යා කර්ම නිසා විඥාන නාම සලායතන පස්ස වේදනා කියන ධර්මතා ටිකක් ඇති වෙනවා. ඒ ධර්මතා ටිකට තණ්හා උපාදාන කියන ටික කියන්නේ කෙලෙස්. මේ උපාදානයේ අර්ථ දැක්කොත් අපි තණ්හාව කියන එක කාම වස්තුන් කෙරෙහි භවය කෙරෙහි විභවය කෙරෙහි අපි කෙනා කෙනා තුල ඇති වෙන මනෝ විඥාන මට්ටමේ සිතක ඇති වෙන ගතියක් තණ්හාව කියන එක. අපි කියමු ඔබට යම් වස්තුවක් පෙනෙනවා කියන ටික, වස්තුවක් පෙනෙනවා කියන ටික නිර්මාණය කළා පෙර අවිද්‍යා කර්මයෙන් විඥාන නාම සලායතන පස්ස වේදනා කියන තැනක යම් වස්තුවක් පෙනෙනවා. දැන් මේ පෙනෙන ටික තුල තියෙන්නේ අපි කියමු මම අර කිව්වේ ටීවී එකක රූපයක් ඇහැට පෙනෙනවා වගේ. ඇහැ තියෙනවා, රූප තියෙනවා, ඒ ස්පර්ශයෙන් වේදනා සංඥාවක් පහළ වෙනවා. ඊට පස්සේ මේ විඳින අරමුණ ආරම්භය තමන් තුලයි කැමැත්ත ඇති වෙන්නේ. උපාදානය කියලා කියන්නේ දැඩිව ගන්න කම. කාම උපාදානය කියලා කියන්නේ යෝ කාමේසු කාම ඡන්දු කාම රාගු කාම සිනේහෝ කාම පරිලාහෝ. කාමයේ කෙරෙහි කාම ආසාවක් තියෙනම්, කැමැත්තක් තියෙනම්, සෙනෙහසක් තියෙනම්, පිපාසයක් තියෙනම්, ප්‍රාර්ථනාවක් තියෙනම් මේ බඳු ගතිය අපි කියමු ඇස් ඉදිරිපිටට ඔබට මෙන්න මේ ඉදිරියෙන් පේන වස්තුව වගේ යමක් පේනකොට ওই වස්තුව බොහොම හොඳයි වටිනවා කියන අදහස යෙදෙන්නේ කා තුළද? තමන් තුළ. වේදනා පච්චයත නමේ ස්පර්ශයේ හේතුයි වේදනාවට මේ පෙනෙන මට්ටම. වේදනාව ආරම්භය තමන් තුළ, තමන්ගේ පැත්තේ දැන් පෙනෙන දෙයට තමන් තුළ බොහොම වටිනවා මේ වස්තුව කියන අදහසක් දැනෙනවා. ඔබ මේ වේදනාව නිසා තමන් තුළ මේ කාමච්ඡන්දය නැත්නම් තණ්හාව යෙදුණා නේද කියලා නොදන්නකොට ඒක ඔබට හේතු වෙනවා කාම උපාදානයට. මොකද්ද? ඔබ හිතන්නේ මේ පීරිසිය හොඳයි කියලායි, මේ කෝපය හොඳයි කියලායි. තණ්හාව නිසා උපාදානය වෙනවා. ඒ කියන්නේ පෙනෙන දේ අරඹය වටිනාකමක් දැනෙන්නේ කැමැත්ත යෙදෙන්නේ කාගාවද? තමන් තුළ. නමුත් ඔබට තේරුණේ නැත්තම් ඇස් ඉදිරිපිටට ආපු වස්තු අරඹය තමන් තුළ තණ්හාව යෙදුණා නේද කියලා. ඒක නොදන්නකොට මොකද වෙන්නේ? තණ්හාව හේතු වෙනවා උපාදානයට. දැන් ඔබ කාම උපාදානය කියන්නේ මේ රූපේ උපාදාන කරනවා. ආ, මේක තමයි වටිනා දේ කියලා. ඔබට දැන් පෙනෙන්නේ වටිනාකමට මොකද්ද? මේ පීර්සිය මෙච්චර වටිනවා කියලායි පෙනෙන්නේ. පෙනෙනකොට නිර්මාණය වෙන උපාදානයේ ප්‍රත්‍ය වෙන භවයකට කියන්නේ ඔබට දැන් වටිනා වස්තුවක් නිර්මාණය වෙලා. භවය තුනක් කියන්නේ දැන් වටිනා කියන දෙයක් ඇති වෙලා. දැන් ওই වටිනා දේ කැඩුණොත් විඳිනොත් ඔබට ජරා මරණ දුක එනවද නැද්ද? ඊගවට අපි බලමු ওই විදිහටම කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් යුක්ත රූපය කැස් ඉදිරිපිටට ආවේ. එනකොට ඔය රූපය ආරභය ඔබ ගාව කැමැත්තක් සෙනෙහසක් ඇති වෙනවා සිටි. මේ කැමැත්ත සෙනෙහස කියන කාරණාව තමන්ගේ මනස තුලයි කියලා දන්නේ නැති වෙනකොට මම කැමති දේ මේයි කියලා ඔබට රූපය අහු වෙනවා. ඊගාවට මේ රූපය සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීම තියෙන තමන් ගාව තමන්ට මේ රූපය සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීම තමන් ඇති කරගත් එකක් කියන එක දන්නේ මේ රූපය සත්වයක්මයි කියන හැඟීම ඇති වෙනවා. ඒකෙන් මතක් කළේ උපාදානයේ අර්ථ දැක්කොත් අත්වාද උපාදානය කියන්නේ මොකද්ද? රූපං අත්තතෝ සමුනුපස්සති. රූපේ ආත්ම වශයෙන් දකින්න කමට කියනවා මොකද්ද? අත්වාද උපාදානය. අත්වාද උපාදානය. උපාදානය කියන එක කෙනා කෙනාගේ මනස තුල තියෙන තම තමන් කෙරෙහි ඇති වෙන කෙලෙසය. උපාදානය කියන එක කෙනා කෙනා තුල ඇති වෙන කෙලෙසය. ඔබ ඒ කෙලෙසින් මේ රූපය දිහා බලනකොට ඔබට මේ රූපය පෙනෙන්නේ දැන් පුද්ගලයෙක් වගේ. විඳින දෙයට දැන් ඇහත් රූපය චක්කුඤ්ඤය තුන් දෙනාගේ එකතු ස්පර්ශය ස්පර්ශ වෙච්ච අරමුණ විඳිනවා. විඳින අරමුණට ඔබ තුල තණ්හා උපාදාන යෙදුනොත්, ඒ කියන්නේ වටිනවා මේක සත්වේ කියන ගති ටික යෙදුනොත් ඔබ යම් වෙලාවක දන්නේ නැත්තම් තමන් තුල මේ ගති යෙදුනේ කියලා ඔබට හිතෙන්නේ මේ රූපය වටිනවා රූපේ සත්වේ කියලා. එතකොට ඔබට නිර්මාණය වෙනවා සත්පුද්ගල බව. ඔබට ජරා මරණ දුක් වෙන්නත් පුළුවන්. ඕකම තමයි මම වෙනදට මතක් කළේ. අපිට පැහැදිලි වෙන්න අපි ආපහු එක බලමු. ඔබ ටීවී බලන අවස්ථාවක් කියන්නේ. ඔබේ ඇහැට ඉදිරියෙන් පෙනෙන සත්පුද්ගල නොවන වර්ණ සටහනක් ටීවී එකක ස්ක්‍රීන් එක මත පතිත වෙන්නේ. ටීවී එකක ස්ක්‍රීන් එක මත පතිත වෙන්නේ සත්‍ය පුද්ගලෙ පේනවද? නැහැ. ඇහත් රූපය දෙක නිසා චක්කු විඥානීප දෙනවා. ඒ ස්පර්ශ නිසා වේදනාවක් පහළ වෙනවා. ඒ විඳින අරමුණ ආරම්භය, ඒ පෙනෙන දේ ආරම්භය තමන්ගේ මනසේ දෙනවා තණ්හා උපාදාන කියන ගති. ඒ කියන්නේ ඒ රූපය හොඳයි, ඒ රූපේ සත්‍යය කියන අදහස ඔබට ඇති වෙනවා. බැරි වෙලා පෙනෙන දේට හොඳයි, පෙනෙන දේ සත්‍යය කියන අදහස ඔබට ඇති වෙන්නේ කියලා ඔබ දන්නේ නැත්තම්, ඔබ හිතාගෙන ඉන්නවා ඉබේම මොකද්ද රූපේ සත්‍යය කියලා. ඒ රූපේ සත්‍යය කැටියටයි ඔබ දැන් බලාගෙන ඉන්නේ. ඒ හින්දා ටීවී එකේ එන රූපවලිනුත් ඔබට දුක ඇවිල්ලා නැද්ද කියන්නේ? ඒ ටීවී එක පෙනෙනකොට ඒකේ පෙනෙන රූප, ඉන්න මිනිස්සු, මැරිලා, ලෙඩ වෙලා, අසාධාරණකම් වෙලා ඔබ දුක් විඳලා තියනවද නැද්ද? තියනවද නැද්ද? තියෙනවා. දුක එනවද ජාතිය නැතුව? ඉපදීමක් නැතුව සත්‍ය පුද්ගලික ඉපදීමක් නැතුව දුක එනවද? ඔබට සත්වයේ පුද්ගලයේ ඒ ටීවී එක ඇතුලේ පුද්ගලයේ නිර්මාණය වෙච්ච නිසා නේද ඒ පුද්ගලයා ලෙඩ වෙලා මහලු වෙලා මැරෙච්ච දුක් විඳින්න උනේ? ඒ පුද්ගලයේ නිර්මාණය වෙන්න, පුද්ගල භාවයේ උපදින්න ඔබට හේතු වෙලා තියෙන්නේ මොකක්ද කියලා දන්නවද? කෙලස් ටිකක් විතරයි. තණ්හං ජනේති පුරුෂ, කෙලස් ටිකක් විතරයි. මොකද්ද? පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන ගති ටික එකතු කරන ටික විතරයි. ඒ කියන්නේ වටිනවා, ඒක සත්‍යයක් කියලා ඔබ බලපු ටිකට විතරයි. නමුත් මෙතන ධර්මතා දෙකක් තියෙනවා. හොඳට බලන්න, ටීවී එකේ පෙනෙන රූපය සත්‍යයක්ද, ඒ රූපේ සත්‍යයක් කියලා ඔබට පෙනෙනවද? මම මේ කියන ටික ඔතන බැලුවොත් ඒකාන්තයෙන් ඔබට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මේක උපමාවක්, මම උපමේයයෙන් පෙන්නන්නම්. ටීවී එකේ පෙනෙන රූපය සත්වයක්මයි කියලා ගත්තොත් හරිද? රූපං අත්තුතු සම්මුපසති, රූපේ ආත්මයක්මයි, රූපේ සත්වයක්මයි ඉන්නේ කියලා ගත්තොත් හරිද? ඇයි හරි නැත්තේ? හරි නැත්තේ මොකක් වෙනද? එතන සත්වයක් නෙමෙයි, අපිට සත්වයක් හැටියට පෙනෙන හින්දානේ. අපිට සත්වයක් හැටියට පෙනෙන සිද්ධියක් කියන තැනක ඒ රූපේ සත්වයක් හැටියට ගත්තොත් හරියද? නෑ. ඒ සිද්ධියමයි බුදුහාමුදුරු පෙන්වුවේ විඥානාංග සලතන පස්ස වේදනා කියන ස්කන්ධ ටිකක් ඇති වෙච්ච තැනක කෙලස් ටික යෙදීමෙන් ඔබට සත්වයක් කියන පෙනීම ඇති වෙච්ච නිසා මේ රූපං අත්තුතෝ සම්මුපසත, මේ රූප සත්‍යයක් කියලා ගැනීම කරන්නේ අසෘතවත් පුතඥය. කියන්නේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකකින් මේ දුක් ලෝකේ හදාගත්තේ කියලා, දුක නිර්මාණය කළේ කියලා දන්නේ නැති හින්දා සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන මේ ලෝකයට කියනවා දුක කියලා. අපිට සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන නිසා නේද මේ කය මම කියලා හම්බ වෙන හින්දා නේද මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන සියලු දුක් විඳින්න වෙන්නේ? මේ තව සත්‍ය පුද්ගලයා හම්බ වෙන නිසා නේද ප්‍රියමනාප සත්‍යය නැතිවීමෙන් ප්‍රිය විප්‍රයෝග දුක්ඛ, අප්‍රියමනාප සත්‍යය ලැබීමෙන් අප්‍රියමනාප දුක් විඳින්න වෙන්නේ? හරි, දැන් අපි පොඩ්ඩක් බලමු මේ මම ඉන්න තව සත්‍ය පුද්ගලයා ඉන්න ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ දුකයි කියලා පෙන්වන්නේ. ඔය දුක ඇති වෙච්ච හැටි දුක්ඛ සමුදය පැහැදිලි කරන්නයි මේ පටිච්චසමුප්පාදය පෙන්වන්නේ. පෙර චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාවෙන් රසකරගත් කර්ම හේතුන විඥානාපතලතන පස්ස වේදනා කියලා ස්කන්ධ ටික කියන්නේ පෙනෙන ඇහෙන බව ලබා දෙන්න. මේ පෙනෙන දෙයට අද කෙලස් ටිකක් එකතු කරන තණ්හා උපාදාන කියලා කියන්නේ කැමැත්ත, වටිනවා කියන ගතිය, සත්ව පුද්ගල භාවයට බලන කමට තමයි තණ්හා උපාදාන කියන ටික කියන්නේ. ඕ අපි අර්ථ දක්ව ගන්න ඕනේ ඇත්තට. ඔය කෙලෙස් ටික තමන් තුළ පෙනෙන දෙයට තමන් තුළම මේ කෙලෙස් යෙදුනහම අපිට පෙනෙනවා මේ සත්‍ය පුද්ගලිය වගේ. මේ දුක සත්ව පුද්ගල භාවයට පෙනිලා විඳින්න වෙන දුක හටගත්තේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසායි. මේ කෙලෙස් ටික තණ්හා උපාදාන කියන කෙලෙස්ය අද අපි නැති කළොත් මේ ශරීරේ මම කියලා පෙනෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ තව සත්‍ය පුද්ගලිය කියලා පෙනෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ හින්දා සීලයක පිළිපදලා සමතකමටහනකින් හිත වඩවඩ මේ ස්කන්ධ ධාතු ආයතන ටික නුවණින් බලලා තණ්හා උපාදාන කියන කෙලෙසුන්ගෙන් හිත මුදවගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ චතුරාර්ය සත්‍ය අහල නැති හින්දා අසෘතවත් පුතඥයා එයාට හිතෙන්නේ කෙලිම රූපේ සත්‍යය කියලා. ඒ කියන්නේ රූපේ සත්‍යයක් හැටියට ඔබ තුල පෙනෙන බව නිර්මාණය වෙලා කියලා දර්ශනයක් අහගන්න නැති හින්දා රූපේ සත්‍යයක් හැටියට පෙනෙන බව ඔබ තුල නිර්මාණය වෙලා තියනවා. මේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණ ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු වීමෙන් ඔබ තුල මෙන්න මේ ලෝකය නිර්මාණය වෙලා කියන ටික අහගන්න කෙනෙක් නැති නිසා එකයි අසෘතවත් කියලා කිව්වේ. ඒ දර්ශනය නැති එකේ දෝෂේ වුණා මොකද්ද? මේ රූපය ඒ තමම මේ රූපය කියන්නේ මගේ දෙයක්. මේ රූපේ මම, මේ රූපේ මගේ ආත්මය කියලා ගන්න. අපි බලු දන්වලින් බඳුණු බල්ල වගේ මේ රූපය මම මගේ මගේ ආත්මයයි කියලා මේ තුලම හැසිරෙන්නේ. අපි චතුරාර්ය සත්‍ය දන්නේ නැති හින්දා. එතකොට අද යම් වෙලාවක ශ්‍රුතව තාලිය ශ්‍රාවකය කියන චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තොත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු කළා අද ජරා මරණ දුක් වූ ලෝකෙ ඉපදිලා තියෙනව නේද කියලා අපි දැක්කොත් අපි දන්නවා මේ ලෝකය සමුදය කියන්නේ මොකද්ද? ලෝකේ ඇතිවීමට හේතුව මොකද්ද? තණ්හා උපාදාන කෙලෙස් කියලා දන්නවා. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් කියලා දන්නවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝක නිරුද්ධ කරන්න ප්‍රතිපදාව කියලා දන්නවා. ඔය ටික දන්නේ නැති කෙනාට හම්බ වෙනවා මෙහෙම දර්ශනයක්. අපි ඉපදෙන්නත් කලින් මේ ලෝකෙ තිබ්බා, තියෙන ලෝකෙටයි අපි උපන්නේ. ඉපදිච්ච ලෝකේ අපි ජීවත් වෙලා ඉන්නවා. අපි කර්ම අනුරූපව මැරිලා යනවා ලෝකෙ තියෙනවා කියලා බුදුදහම කියපුවා. ඉතින් මට මෙතෙන්දි පෙන්වන්න ඕනේ උනේ ওই පංච උපාදාන ස්කන්ධයක අපි හැසිරුනේ අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීම. හොඳට බලන්න මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මඟ කියන ධර්මතා ටික නොදන්න කමයි රූපය මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න හේතු වෙන. නැත්තම් සත්‍ය කියලා දකින්න හේතු. තේරෙන මට්ටමට ආපහුගමුකො ටීවී එකේ පේන රූපය ගන්න. ඇස් ඉදිරියේ පිටට ආපු රූපය අනාත්මයි. ඒකට ආත්ම විදිහට සත්පුද්ගල භාවයට යෙදෙන පෙනෙන කෙලෙසියක් තමන් තුළ යෙදුණු හින්දා මේ සත්පුද්ගල භාවයට පෙනෙනවා නේද? මේ කෙලෙසි දුරු වුණොත් සත්පුද්ගල භාවයට පෙනෙන්නේ නැහැ නේද? අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව වඩලා මේ රූපය පුද්ගලයක් බවට පෙන්වන මේ කෙලෙසි ගෙවාගත යුතුයි නේද කියලා දර්ශනයක් අපිට නොතිබුණා නම් අපි කෙලින්ම හිතන්නේ මොකද්ද? අර රූපේ සත්‍යක්මයි කියලා හිතනවද නැද්ද? හිතනවා. එතකොට මේ දර්ශනය නැති වෙනකොට සක්කාය දිට්ඨිය නැත්තම් මේ දර්ශනය නැති වෙනකොට ඒතම් මම ඒසුහමස්මි එමෙසුවත්තාති මේ රූපේ මගේ, මේ රූපේ මම, මේ රූපේ මගේ ආත්මයයි කියන කෙලෙසේ ඇතුළට බැසගෙන අපිට ඒ රූපය ඇත්ත වෙලා අසෘතවත් කෙනා කියලා කිව්වෙ මේ දර්ශනය අහන්න හම්බෙන්නේ නැතු ලෝකේ ඇත්ත වෙච්ච කෙනා. අද ඔබට මේ ශරීරය මමමයි කියලා හිතාගෙන ඉන්නේ, මේ තව සත්‍ය පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්නේ, බලුදන් වලින් බඳුණු සුනකයා වගේ ඔබත්ම පංච උපාදාන ස්කන්ධයකම හැසිරෙනවා. මේ රූපේ මම කියලා, මේ මගේ කියලා, මෙහෙම හැසිරෙන්නේ අපිට අවිද්‍යාව දුරුලා විද්‍යාව පහළ වෙලා නැති හින්දා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ වෙලා නැති හින්දා, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැති හින්දා. පටිච්චසමුප්පාදයෙන් පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙනකොට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් යොදලා ඔබගෙත් මගෙත් ජාතිය හදාගෙන මේ ඉන්නේ කියලා පෙන්වපු දර්ශනය අපිට හම්බ වෙලා නැති හින්දා. ඒ පෙර කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටිකට දැන් තණ්හාව ඇති වෙන්න දුන්නේ නැත්තම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භවය නිරුද්ධ වෙනවා. භව නිරුද්ධයෙන් ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දුමන සුපායස නිරුද්ධාnti. මේ දුක් ටික නිරුද්ධ කළ හැකි කියලා දැන් නිරෝධය ගැන ආගන්න හම්බු නැති හින්දා. එහෙනම් ඒ සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ කියන දර්ශනය හම්බු නැති හින්දා අපි මේ ලෝකයේ ඇත්ත වෙන. ඇත්ත වෙච්ච ලෝකයේ ඇතුලේ දුක මිදෙන්න ක්‍රම හොයන. නමුත් හොඳට මතක තබා ගන්න ජීවිතයේ දුක වෙලා දුකෙන් මිදෙන්න යම් කිසි කෙනෙක් යම කරනවනක් ගෙවල් දොරවල් සමහර මිනිස්සු ඉන්නවා ණය තුරුස් වෙලා දරුවල්ලන්ගෙන් ප්‍රශ්න ගැටලු ඉතින් දුකෙන් මිදෙන්න සමහර අය කෝච්චියට පයින්න දුකෙන් මිදෙන්න බෙල්ල වැරදා ගන්න දුකෙන් මිදෙන්න වහවම ඇයි දුක කියන එක ඇත්ත වෙලා දුකෙන් මිදෙන්න ක්‍රම හොයනවා නමුත් දුකෙන් මිදෙන්න తాවකාලික ක්‍රම හොයනවා කියලා එයා කලේ මොකද්ද තවත් සමාජ වැඩි දුකකට යන්න ක්‍රමයක් හොයාගත්තා ඒ වගේ අනේ අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියලා මේ දුක මම නැති කරන්න ඕනේ කියලා අපි දුක නැති කරන්න හදනවා නම් අපිට දුක ඇත්ත වෙලා කෝච්චියට පයින් මිනිහයි මේ දුක ඇත්ත වෙලා දුක නැතිකරන අපි භවනා හරි මොකක් හරි කරනවා කියන අපි අතර වෙනසක් නැති වෙනවා. ඇයි? එයා එහෙම කරන්නේ දුක දන්නේ නැති හින්දා. නමු සෘතව තාරිය ශ්‍රාවකයා දුක නැතිකරන මොකක් හරි කරන්නේ. එයා බලනවා මේ දුක ඇති උනේ කොහොමද? මේ හේතුව නිසා. මේ හේතු නැතිකොට දුක නැති කරන්න පුළුවන් කියන නෝනක් වෙනවා මිසක දුක ඇත්ත කරගන්න ප්‍රතිකර්ම හොයනවද? හොයන්නේ නැහැ. අපි අද දවසේදී ඕගොල්ලෝ හරි අනේ අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා මේ දෙමව්පිය සහෝදරයෝ මා දුකටපත් වෙලා ඒගොල්ලෝ මැරෙනකොට දුකයි මේ දුක නැති කරන්න මොකක් හරි කරන්න ඕනේ කියලා දුක නැති කරන්න බණ භාවනා හෝ මොකක් හරි ක්‍රම හොයනවා නම් අර පෘතජන වශයෙන් දුක ඇත්ත වෙලා ප්‍රතිකර්ම කරපු එකයි අපි දුක ඇත්ත වෙලා හොයන එකයි අතර යථාර්ථය වෙනස්ද කියලා බලන්න නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? දුකෙන් ඉවත් වීම නෙමෙයි. දුක තියනවා නම් මේ දුක ඇති කරපු හේතුව මොකද්ද? දුකට හේතුව මොකද්ද? මේ තණ්හා උපාදාන කියන කෙලෙසය කියලා පෙන්වුවා නේද? එතකොට මේ තණ්හා උපාදාන කියන කෙලෙසය නැති කළ දුක නැති කරන්න පුළුවන් කියන දර්ශනයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් දුකයි කියලා අපි දුක නැති කරන්න කියලා පැත්තකට ගියොත් දුක ඇති කරපු හේතුව අපිට හම්බ වෙයිද? ඒ හේතුව නැති කරන්න හම්බ වෙයිද අපිට? නැහැ. එතකොට මේ ගද්දුලපද්ද සූත්‍රයෙන් පෙන්වන්නේ පංච උපාදාන ස්කන්ධයක රූපේ මම මේ රූපේ ඔගොල්ලෝ මම කියලා දකින්නේ මම ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා ඇවිදිනවා කියලා දකින්නේ මොකක්ින්දද? චතුරාර්ය සත්‍ය නොදන්න නිසා. චතුරාර්ය සත්‍ය දැක්කොත් ඔගොල්ලන්ට හම්බෙන්නේ කොහොමද? මේ රූපය පෙනෙනකොට මේ රූපයට මම කියලා ඕගොල්ලන්ට පෙනෙන බව නිර්මාණය වෙන විදිහ කෙලෙසියක් ඇතිලා මේ රූපය මම කියලා පෙනෙන බව නිර්මාණය වෙලා කියන එකයි රූපය මම කියන එකයි අතර ධර්මතා දෙකක්. ටීවී එකේ තියෙන රූපේ සත්වයක් කියලා පෙනෙනකම හා ඒ රූපේ සත්වයක් කියලා ගන්න එක අතර ධර්මතා දෙකක්. තේරෙනවද? දැන් බලන්න ඕගොල්ලන්ගේ ෆොටෝ එකක් දැක්කොත් ඒත් මම කියලා හිතෙන්නේ නැද්ද? එතකොට ඒ ෆොටෝ එක මම කියලා පෙනෙන කම තමන් තුළ ඉදිලා හින්දා පෙනෙනවා මිසක ෆොටෝ එක මමද? එහෙනම් මේ රූපෙත් එහෙම නෙමෙයිද? මේ රූපේ මම කියලා පෙනෙනකම ඕගොල්ලන්ට වෙලා නම් රූපේ මම කියලා ගත්තොත් හරිද? හරි නෑ. එහෙනම් රූපේ මම කියලා ගන්නේ යම් කිසි කෙනෙක් මේ අසෘතවත්කම හින්දා නෙමෙයිද? අහල නැතිකම හින්දා නෙමෙයිද? රූපය තමන් කියලා පෙනෙනකම යෙදිලා හිතට කියන එක අහල නැති හින්දා ඔකට තමයි විපල්ලාස කියලා කියන්නේ. ඔකට තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් කියන්නේ. ඔකට තමයි අස්මිමානය කියලා කෙලෙස් නම් කරන්නේ මේ සිතේ තියෙන ගති. එතකොට මේ රූපය තම මේ මම කියලා පෙනෙනකම නිර්මාණය වෙලා ඒක උනේ මෙහෙම නේද කියලා මේ මම කියලා යම් දුකක් විඳිනවා නම් ඒ මම කියලා දුක් විඳින මම නිර්මාණය උනේ මෙන්න මේ විදිහට නේද කියලා අපි දන්නේ නැත්තම් අපිට මේ කය මම වෙනවා. දැන් ඉතින් සක්කාය දිට්ඨිය යුක්තයි. ඊට පස්සේ ඒ මම කොහේ ඉන්නද? කොහොම ඉන්නද? මොන මොන විදිහට ඉන්නද? ඒ මම මැරලා කොහට යයිද කියලා අපි පූර්ව අපරාන්තයට දුවනවා. ඒ පූර්ව අපරාන්තයට දුවන්නේ මම ඇත්ත වෙච්ච හින්දානේ. මම ඇත්ත උනේ මොකක්ද? චතුරාර්ය සත්‍ය දන්නේ නැති ඉඳ පටිච්චසම්පාදේ දන්නේ නැති ඉඳ පටිච්චසම්පාදේ දැනගත්තොත් පෙන්වන්නේ මොකද්ද? පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික කියදීමේ මේ රූපේ මම කියලා පෙනෙනකම ඇති වෙලා කියලා දැක්කොත් ෆොටෝ පිටියේ තියෙන ෆොටෝ එක දකිනකොට ඒ ෆොටෝ එක මම කියලා පෙනෙනකම යදිලා කියලා දැක්කොත් ඔගොල්ලෝ මේ ෆොටෝ එක මම කියනවද? ෆොටෝ එක මම නොවුනොත් ෆොටෝ එක මම කියලා පෙනෙනකම යෙදුනොත් ඒ මම කොහේ ඉඳන් එන්නේද්ද කොහාට යයිද කියලා අහන්න සුදුසුද ෆොටෝ එකට ඇගිල්ල දික් කරන්න? ඇයි සුදුසු නැත්තේ? ඈ දැන් මම කියලා ෆොටෝ එකේ පේනවා. එහෙනම් ඒ මම කොහේ ඉන්නේද්ද කොහේ ඉඳන් මෙහාට එන්නේද්ද කොහාට යන්නේද්ද කියලා අහන්න සුදුසුද? ඇයි සුදුසු නැත්තේ? ඒ ෆොටෝ එක මම නොවි මම කියලා පෙනෙනකම නිසා නේද? ඒ වගේ සැබෑම ජීවිතිත් ඔය අර්ථය යොදාගත්තු. ඔය අර්ථය යොදාගත්තු නෙවෙයි, ඕක තමයි සත්‍යය. ඔබට මේ මේ ජීවිතයේදීත් ඇහැට පෙනෙන දෙයට මාන අනුසය යෙදුනහම මේ රූපේ මම කියලා යෙදෙනවා නම් ඔබට ඔබ දන්නේ නැත්නම් මේ රූපේ මම කියලා පෙනෙනකම නිර්මාණය වෙලා කියලා ඔබ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් ප්‍රතිසම්පාදේ දන්නේ නැත්නම් දැන් ඔබට හිතෙන්නේ මොකද්ද? මේ මමමයි කියලා. අන්න අවිද්‍යාවේ නිසා සංකාර වෙලා ඇතුළටම ගිහිල්ලා ඊට පස්සේ එහෙනම් මම ඇත්තටම කොහේ ඉන්නේද්ද කොහොම ඉන්නේද්ද මොකෙක් වෙලා මොකෙක් වෙන්නේද්ද කියලා පුබ්බන්ත ඒකාංකති අපරන්ත ඒකාංකති ඇති වෙන එක වළක්වන්න බෑ. නමුත් චතුරාර්ය සත්‍ය දන්න කෙනාට පුබ්බන්ත ඒකාංකති අපරන්ත ඒකාංකති තියෙනවද? පෙර ගැන සැක ඉතුරු වෙයිද? අනාගතය ගැන සැක ඉතුරු වෙයිද? ඒ ඉතුරු නොවෙන්න මොකක් නිසාද? චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන වෙනමකුත් නෙමෙයි. මොකද්ද? පෙනෙන දෙයට කෙලස් ටිකක් යෙදීමෙන් මෙහෙම පෙනෙන බව නිර්මාණ වෙලා කියලා දැක්කු වෙනදා. ඒ නිසා මේ ටික පෙන්නලා මහණෙනි තස්මාතිහ බික්කවේ බික්කු අභින්නම් සකං චිත්තම් පච්චවෙක්කිතත මහණේ නිසා නිතරම තමන්ගේ හිත මෙනෙහි කරලා බලන්න. මොකද්ද? මෙහෙම පෙනෙන බව නිර්මාණය වෙලා ඉදිරියෙන් මේ සත්‍ය පුද්ගලෙක් පෙනෙනවා. එයා දන්නවා මොකද්ද? චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කුඤ්ඤං තින්න සංගති පස්සෝ. පස්සපච්චය වේදනා ස්කන්ධ ටික පෙන්නවා. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන ටිකෙන් කිව්වේ මොකද්ද? ඔය වස්තු ආරම්භය කැමැත්ත අත්වාද උපාදානයේ සත්‍ය පුද්ගලෙක් කියලා පෙනෙනකම තමන් තුළ යෙදිලා. දැන් ওই කෙලස් ටික යෙදුණු ගමන් වෙන්නේ මොකද්ද? භවය කියන්නේ මේ පැත්ත පේන්නේ පුද්ගලයෙක් වගේ, ටීවී එක ඇතුලේ කෙනෙක් පේනවා වගේ දැන් පුද්ගලයෙක් වගේ පේනවා. ඔබ දැනගෙන හිටියේ නැත්තම් පටිච්චසමුපාදය නැත්තම් දුක උපදින ආකාරය ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදීම මෙහෙම පෙනෙන බව නිර්මාණය වෙලා නේද කියලා ඔබ ජීවිතය කරගන්න මේ දෘෂ්ටිය. ඊට පස්සේ අනේ මේ ඉන්න කෙනාට මම ඉතින් හරි ආදරේ, ඉන්න කෙනාට හරි ආසයි. එතකොට අපි ඉන්න කෙනෙකුට කැමැත්තෙන් අකමැත්තෙන් බැඳෙනවා කියලා කියන්නේම අවිද්‍යා ප්‍රත්‍යං උපන්න සංස්කාරය කියන එක පේනවද? ඒ තව කාට හරි බැඳුනහම කැමති වුනහම ඒක කර්ම වෙනවා, ඒ ප්‍රතිසංකේතය යන්න. අවිද්‍යාව ඇතුළට ගියහම මේක ලෝකයේ ඇත්ත වෙනවා. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණේ නිසා සිය සිත නිතරම ප්‍රත්‍යක්ෂ කරන්න. සිත පිරිසිදු වීමෙන් තමයි සත්‍යය පිරිසිදු වෙන්නේ. සිත කෙලසීමෙන් සත්‍යය කෙලසිලා. ඒ කියන්නේ ඔබේ මගේ සිතේ ආගන්තුක උපක්ලේශයේ දීමෙන්මයි ජරා මරණ දුකට ශේස්ත්‍රය හදලා තියන්නේ. ජරා මරණ දුකට වටපිටාව හදලා තියන්නේ. ඔබේ මගේ සිත පිරිසිදු වුණොත් ඒ කියන්නේ මේ පෙනෙනකොට තණ්හාව උපාදන්න කියන කෙලෙස් සියදුන් නැත්තම් උබට මර දුක් වෙන භවය නිර්මාණය වෙන්නේ නැහැ. ජරා මර දුක නිර්මාණය වෙන්නේ නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ආපහු මානේ රූපේ නිට්ටිද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් රූපය අනිත්‍යයි නම් වෙනස් වෙනවා නම් ඒක මම ඒ රූපය මේ මමමයි කියලා ගන්න සුදුසුද නැහැ. එහෙනම් මමමයි කියලා ගන්න එපා. මොකද ඒකෙන් පෙන්නේ රූපය මමම නම් රූපය අනිත්‍ය නොවී තියෙන්න ඕනේ. ඒ රූපය මම නම් මම කැමතිද ලෙඩ වෙන්න බහළු වෙන්න? නැහැ. එහෙනම් ඒ රූපය මම කැමති නැත්තම් ලෙඩ වෙන්න බහළු වෙන්න. රූපයත් මම නම් අපි ලෙඩ වෙන්න මහලු වෙන්න දෙනවද? අපි කියමු ඔබ මහලු වෙන්න කැමතිද? මැරෙන්න කැමතිද? නැහැ. ඔබ සෙමසොට්ටු කබ කඳුළු උපදිනවට ගලනවට කැමතිද? නැහැ. ඔබ වලත් කැමති නැත්තම් ඔය කයත් ඔබේ නා. කයත් ඔබේ නා. ඇයි ඒව වෙන්න දෙන්නේ? එහෙනම් ඒකෙන් කියනවා ඔබේ නෙවෙයි කියලා නේ. ඔබ ඔබේ කියන අදහස දරුවට සිද්ධිය කියනවා මොකද්ද? ඔබේ නෙවෙයි කියන්නේ. එහෙනම් මහණෙනි ඒතම් වේ සෝමස්මිනි මේ සුවත්තාති මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා දකින්න සුදුසුද? නැහැ. එහෙනම් දකින්න සුදුසු නැහැ. අනාත්මයි. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් කියලා දකින්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඒ රූපය තමන් කියලා පෙනෙනකම නිර්මාණය වෙලා කියලා දකින්න යතහූත ඥානියක් දකින්න ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි පවතින එකට කියනවා යතහූත ඥානය කියලා. කෙලස් ටික යෙදිලා ඔබටත් මටත් පෙනෙන විදිහට කියනවා ලෝකය කියලා. ලෝකය සහ ලෝකීය තත්ත්වය. ටීවී එකේ පේන රූපෙට කියනවා වර්ණ සටහන කියලා. යථාර්ථය අනාත්මයි. අනිත්‍යයි අනාත්මයි. ඔබටත් මටත් පෙනෙන දෙයට කියනවා ලෝකය කියලා. ඒ ටීවී එකේ තියෙන රූපයත් සත්ව පුද්ගල නොවන දෙයක් වුණා නම් අපිට බලන්න පිචර නැති කි. පිචර බලන්න පුළුවන් වේද? ඒක ඇතුලේ සත්ව පුද්ගල භාවය ඇසුරු කරන්න පුළුවන්කම තියෙන හින්දා ඒක ඇතුලේ නෑ. ඒ රූපේ සත්ව පුද්ගල භාවයකින් බලන්න පුළුවන් කෙලෙසි අපි ගාව හිඳලා නැති හින්දා චිත්‍රපටි බැලුවේ හැකි අපිට. බැරි වෙලා ඒ රූපේ ඇත්ත පෙනෙනවා නම් සත්ව පුද්ගල භාවයට බලන කෙලෙසි අපි ගාව නැති වුණොත් චිත්‍රපට කියලාමක් ලෝකේ අපිට තියෙයිද? රහතන් වහන්සේලාට ඔබ විසුක දර්ශන වෙන්නේ නිසා අපිට හරිය ලස්සන චිත්‍ර කතාවක් වුණාට කෙලෙසේකට රහතන් වහන්සේලාට ඒක විසුක දර්ශනය. බිහිළු දෙකේම බොරුව. ඒ වගේ මේ ජීවිතේන ලෝකේ ඔබටත් මටත් ඇත්තටම ඇත්තම ඇත්ත චිත්‍ර කතාවක් වුණාට ඇත්තටම ඇත්ත ලෝකයක් වුණාට මේ පෙන්නන දේ සත්ව පුද්ගල භාවයට පෙන්නන හරි වටිනවා කියලා පෙන්නන කෙලෙසේ යම් දවසක ගෙවුනොත් අපි මේ ලෝකෙ නිදහස් වෙනවා. නමුත් අපි මේ කෙලෙසේ අපි මේ අවිද්‍යාවේ කොච්චර ගැඹුරු අඩියකද ඉන්නේ කියන්නේ අවිද්‍යාව කොච්චර අවිද්‍ය ආශ්‍රවයක් වෙලාද කියලා කියන්නේ. අපිටයි මේ ලෝකේ විපාක ටිකට කෙලස් ටිකක් යෙදිලා මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා පෙන්නුවත් අතහරින්න තකමැති නෑ. ගෙදර තියෙනවා රන්රදී මුතුගණික් තියෙනවා, මේව කොහොම කියන එකමයි හිතෙන්නේ. ඕක වටිනාකම් Tamanට පෙන්නලා තියෙන්නේ. නමුත් ඔතන තියෙන දෝෂේ මේකයි. ඔය ලෝකේ ඇත්ත වෙලා තියෙන්නේ අවිද්‍යාවගේ වැස්මෙන්. ඔතන ඉන්න තා ඔය රන් රිදී මුතුමැණික් තියාගන්න පුළුවන් නම් හැමදාම ඒත් කමන්නේ. නමුත් ඔය වස්තු අවිද්‍යාව ඇතුළට ගිහලා ලෝකයක් නිර්මාණය කරගත්තාම ඔය වස්තු කෙරෙහි තියෙන තණ්හාව හෙට දවසේ තව ප්‍රතිසන්දියක් ගෙනත් දෙනවා. ඊගවට කල්ප ගානක් පැහැණ අවිචේ වෙන්න පුළුවන්. ඒ ලෝභකමේ ආස්වාදයේ ඕගලන්ට ඇති. gedara ran ridhi mutu mani kiyala oke aaswadayak nathuwa nemi tiyena. හැබැයි හොඳට මතක තබා ගන්න ඕක ආදීනවයක් තියෙනවා. ඔය ආස්වාදයේ ඕගලන්ට ටිකයි ලැබෙන්නේ. ඕන මනුස්ස ලෝකෙන් ගත්තොත් දවස් 36000 බත්විල 72000 කනකම් අවුරුදු 100 තියෙ. ආදීන කල්ප කෝටි ප්‍රකෝටි අසංක්‍රීය ගණන් සසර ගෙවෙන්නේ නැතිකම. කල්ප කෝටි ප්‍රකෝටි ගණක සසර දුක් විඳිනවද අවුරුදු 50ක ආස්වාදයකින්? මේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේ මේ ආස්වාදයේ තුල තියෙන ආදීනව දැකලා නිස්සරණට කැමති වෙනවද කියන එක ඔගොල්ලෝ සිහිය තබා ගන්න. ඒ කියන්නේ මට කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියන දේ තියෙන යුතුකම් ටික තමයි මොකද්ද? දුක කියලා දුන්නා. මේ ලෝකයේ ඇතුලේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ක දෝමන සුපායාස කියන සියලු දුක් ඔබට විඳින්න වෙනවා. ඔය ලෝකය නිර්මාණය කළේ තණ්හා උපාදාන කියන ඔබේ මනසේ තියෙන ගති ටිකකින්. ඒ තණ්හා උපාදාන කියන ඔය කෙලෙසි අහින් වුණොත් ඔබට මේ ජරා මරණ දුක නිදහස් වෙන්න පුළුවන්. ඒකට උපත්ති වශයෙන් පැමිණි ස්කන්ධ ටික පිළිසිඳ දකින්න සීලයක පිළිලා සමතකමටානකින් හිත වැඩෙම ඇත්ත දකින්න කියලා ඒ ටිකත් පැහැදිලි කරලා දුන්න හැකි. නමුත් ඒක තේරුණා අපේ ලෝකේ ස්වභාවය තමයි මොකද? තණ්හාවට තණ්හායි. රූප තණ්හා ලෝකේ පිය රූපං සාතු රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති. ඒ කියන්නේ මේව හොඳ නැහැ, තණ්හාව හොඳ නැහැ කියලා දන්න තණ්හාව අතරින් තණ්හායි. හා නැද්ද කියලා බලන්න. එතකොට මේක තේරුණාට හිත නැමෙන්නේ භව නිරෝධයට. අර වස්තු පෙත්තටම යැලෙන්නේ 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 යැලෙන්නේ. නමුත් ඔය අතර නුවණක් තියෙන කෙනෙක් දෙපැත්තමයි නොකාලා. ඒ කියන්නේ තමන්ගෙම කෙලෙස්යකට නිර්මාණය කළ ලෝකයක් නම් මේ ලෝකේ මේක තියෙන සබ්බ සංඛාරානිච්ච. මේ නිර්මාණය කළ සියල්ලම අනිත්‍යයි. ඇයි මේ විඥානේ නිරුද්ධ වෙනකොට මේ අවුරුදු 50 හැම දෙයක්ම අනිත්‍ය වෙනවා. සබ්බ සංඛාර දුක්ඛ. මේ සියල්ලම දුක් වෙන දවසක් යනවා කියලා එයා දන්නවා. එතකොට එයා දන්නවා කිසි වෙලාවක මේක ස්ථිර කරගන්න බෑ. කවදා හරි දවසක නැති වෙන්න පුළුවන් වස්තුවක් කෙරෙහි ප්‍රමාද වෙනවට වඩා අප්‍රමාදීව සංසාර දුක හදන මේ අවිද්‍යාව ගෙවා ගන්න ඕනේ කියන තැනකින් එයා වීර්යවන්ත වෙනවා. ඉතින් මට මේ ටික ගොඩක් ප්‍රමුතුන්ට මතක් කරන්න ඕනේ. ඇත්තටම අපිට ගොඩාක්කල් සසර අපි දුක් විඳාය. ඒ දුකින් එතර වෙන්න මේ සද්ධර්මයේ අවබෝධය තියෙන්නේ. මේ සද්ධර්මයේ අවබෝධයට අපි ගත්තාම අපි දන්නවා මේ ශාසනේ ගොඩාක් බණ භවනා කරන ප්‍රතිපත්ති වශයෙන් උත්සාහවත් වෙන ගිහි අය පැවිදි උත්තමයෝ ඉන්නවා. නමුත් ජීවිතයක ප්‍රතිඵල දකින්න ආඩු. ඒ හිඳ පහු කාලේ වීර්ය කළා ඒ වීර්ය හීන වෙලා සමහරු වීර්ය අතහැරලා සාමාන්‍ය මට්ටමටපත් වෙනවා. ඉතින් මාර්ගඵල ලබන එක ඇත්තටම නැති වෙලා ඒ වෙනුවට බොහෝ සෙයින් මනෝමය මට්ටමේ මාර්ගඵල දෙන්න මාර්ගඵල කියා ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ අතර මේ මාර්ගඵල නැති වුණේ නැති වෙන්න හේතුව මේ වචන වැරද්ද මේ වචන වෙනස් වෙච්ච නිසා කියලා සමාව ගත්තා. නමුත් මම මෙතෙන්දී ඇත්තට මතක් කරන වෙන මොකුත් නිසා නෙමෙයි. පෙළ දහමේ කිසිම වැරද්දක් හින්දා නෙමෙයි පෙළේ තියෙන අර්ථය පොඩ්ඩක් අපි වරදොල්ලා අරගෙන හින්දා. විශේෂයෙන්ම පටිච්ච සම්පදායට දීලා තියෙන ගත්ත අර්ථයේ වැරද්ද නිසා කියලා. ඒ කියන්නේ අපි හැමෝම හිතාගෙන හිටියේ මෙච්චර කාලයක් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික පෙර කර්මයට විපාක කියලා අපි කවුරුත් දන්නවා හරි. ඊට පස්සේ තණ්හා උපාදාන කියන්නේ වර්තමාන කෙලෙස් ටික ඊට පස්සේ ජාති ජරා මරණ කියන්නේ ආපහු මත්තේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන එක කියලානේ අපි උත්තර අරගෙන තිබුණේ. එතකොට අද ජරා මරණ දුක ඇති වෙන දර්ශනයක් අපිට නැහැ. අපි නිකමට කිව්වොත් එතන තියෙන දේ බලන්න. අද මේ ජීවිතේ ලෙඩවීම මහලු බව මරණය කියන නොයේ දුකෙන් පීඩා විඳලා දෙමව්පිය සහෝදර ඥාති හිතයිසින් මල දුකෙන් පීඩා විඳලා ඒ දුක දුකක් හින්දා නේද ඔගොල්ලෝ තුන්රුවන් සරණට එන්නේ දුක නැති කරන්න. මේ ජීවිතයේ දුක හින්දා නෙමෙයිද ඔගොල්ලෝ ඇත්තට මේ ජීවිතයේ ජරා මර ශෝක වල දුක් දුන්නසෙන් යුක්ත නිසා දුක නැති කරන්න කියලා එනකොට මේ ජීවිතයේ දුක නැති කරන්නේ නැතුව මරණයෙන් පස්සේ දුක නැති කරන හේතුව පනවනවා නම් ඒක පිළිගන්න පුළුවන්ද? නැහැ. මේක සහේතුකද නැද්ද කියලා බලන්න. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පින්වත්තුනි මෙන්න මේ සිද්ධිය. පෙර කර්මයට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හම්බ වුණා. විපාක ස්කන්ධ ටිකට තණ්හාව උපදන්න කියන අද කෙලෙස් ටිකක් යෙදිලා අද ඔබගෙත් මගේ දුක නිර්මාණය වෙච්ච හැටි. ඊට පස්සේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත විපාක ටිකට තණ්හාව උපදන්න කියන කෙලෙස් ටික නැතිකොලොත් අද දුක නිරුද්ධ කරන්න පුළුවන් බව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා තණ්හා උපාදාන කියන කෙලෙස් නැති කළ ජාති ජරා මරණයන්ගේ නිදහස වල අජරාමර නිවන සාක්ෂාත් කරන්න පුළුවන් බව සාක්ෂාත් කළා පුරාණ කර්මෙන් හටගත් ස්කන්ධ ටිකේ ජීවත් වෙන්න පුළුවන් කියන දර්ශනයක් වෙන්නේ. එතකොට මෙතනදී පුරාණ කර්මෙන් හටගත් විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කරලා මේ ලෝකේ හදා ගන්නවා කියන එක නොදන්න එකටයි අපි කියමුකෝ මේ අපේ ජීවිතය අද දුක නේද? දුක්ඛ අඥාන. ඒ දුක දන්නේ නැත්තම් දුක්ඛ සමුදය අඥාන. මේ කෙලස් ටිකකින් අපි මේ බව හදාගෙන නේද තියන්නේ කියලා දුක්ඛ සමුදය දන්නේ නැත්නම් දුක්ඛ සමුදය අඥානන් වුණා. දුක නිරෝධය යන මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති කරලා මේ දුක ඉවත් වෙන්න පුළුවන් කියලා දුක නිරෝධය අඥානම වුණොත් ආර්ය අෂ්ටාංග මාර්ගය ඊට මගයි කියලා මාර්ගය අඥානම වුණොත් නෙමෙයිද ඊගව ජීවිතයකට යන කර්ම රැස් වෙන්නේ අපිට? අවිද්‍යා පත්‍ය සංඛාරා නෙමෙයිද කියන්න බලන්න ඊගව ජීවිතේට කර්ම. එතකොට මේ අවිද්‍යාව තිබුණොත් අපිට සත්ත්වී පුත්කුලෙ හම්බ වෙනවා. කර්ම රැස් කළ ප්‍රතිසන්දි වශයෙන් යනවා අපි. මතු ප්‍රතිසන්දියට යන්න හේතු වෙන්නේ මේ තණ්හාව උපදන්න කියන ටික දුක නෙමෙයි. අවිද්‍යාව හොඳට මතක තබා ගන්න. පටිච්චසම්පාදයේ හරියට විපරිත නැතුව සාධාරණ විනිච්ඡය කළොත් මොකද පෙර අවිද්‍යා කර්ම කියන හින්දා නේද අද ස්කන්ධ ටික හැදුනේ. ස්කන්ධ කියන ටිකට අද කෙලස් ටික එකතු කරලා දුක හැදුනා නම් දැන් අපිට ඊගව ප්‍රතිසන්දියට යන්න වෙන්නේ ආයත් අවිද්‍යා සංඛාරකේ නේද? එහෙනම් ඒ කියන්නේ මේ දුක හදාගත්තේ මේ කෙලෙස් ටික නිසා. මේ කෙලෙස් ටික නැතිකොට දුක නැති වෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව වඩන්න ඕනේ කියලා දර්ශනයක් නිර්මාණය නොවුණු අවිද්‍යාවෙන් පුද්ගල භාවයක් කරගෙන කර්ම රස කරගෙන අපි ප්‍රතිසන්දියට යන්නේ. ඒක මතක ගන්න එක. එතකොට 100ට 100ක්ම පටිච්චසම්පාද සිද්ධියට සාධාරණයක් කළා tie චතුරාර්ය සත්‍ය අවබෝධය හරහා නේද? නැත්තම් ඇත්තටම මෙන්න මේ පටිච්චසම්පාද පෙළ දහම චුට්ටක්වත් වැරදි නැහැ. ත්‍රිපිටකය කියලා කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ කියලා අදත් මතක් කරනවා. නමුත් මේ පෙළට ගත්ත අර්ථය වැරද්දක් tie අපි කවරෝ හරි කවදාවි අර්ථය පුඩි වැරදීමක් වෙලා තියෙන්නේ. නමුත් නුවණක් තියෙන ඕගොල්ලෝ බලන්න, මම එකයි අර උපමා පෙන්නන්නේ සත්පුද්ගල භාවයේ ඉපදීම කියලා කියන්නේ ස්කන්ධ ටිකේ පහළ වෙච්ච දවසට නෙමෙයි, ස්කන්ධ ටිකට කෙලෙස් එකතු වෙච්ච දවස. ස්කන්ධ ටික තිබිලා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නොවිදුනා නම් ඒ සත්පුද්ගල භාවයෙන් දුක් විඳ හම්බ වෙන්නේ. ස්කන්ධ ටික තිබිලා කෙලස් නොවිදුනොත් සත්පුද්ගල භාවයේ දුක් විඳ හම්බ වෙන්නේ. එතකොට කෙලස් ටික විතරක් තිබිලා ස්කන්ධ නොලබුන ඒත් හම්බ වෙන්නේ නැහැ. එහෙම යෙදෙන්නේ නැහැ. ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි දෙක එකතු වෙච්ච තැන පුද්ගල භාවය නිර්මාණය වෙනවා. TV එකේ තියෙන රූපය පුද්ගලයෙක් කියලා පෙන්වන කෙලෙසිය අපි ගාව නැති වුණොත් ඒ රූපෙම සත්‍ය පුද්ගලෙක් වුණා කියලා දුක් විඳ හැකිද? සත්‍ය පුද්ගලයෙක් කියලා බලන් පෙන්වන කෙලෙසිය අපි ගාව තියෙනවා. නමුත් රූප ඇස් ඉදිරි පිටට ආවෙ නැත්නම් හම්බ වෙයිද? නැහැ. කෙලෙසිය තිබුණාට ස්කන්ධයක් හසු වුණේ නැත්නම් ඒත් හරියන්නේ නැහැ. ස්කන්ධයක් තිබුණොත් කෙලෙසිය උපන් නැත්නම් ඒ පුද්ගල භාවය නිර්වාණය වෙන්නේ නැහැ. ඇස් ඉදිරිපිට රූපේ කුත්තාව ඒ රූපේ දකිනකොට පුද්ගලයෙක් කියලා පෙනෙන කෙලෙසිකුත් යෙදුනහම මේ භවපත්‍ය ජාති උප්පත්ති භවයයි කර්ම භවයයි කියන දෙක එකට එකතු වුණහම මොකද වෙන්නේ? ස්කන්ධ ටික කියලා කියන්නේ උප්පත්ති භවය, තණ්හා උපාදාන කියලා කියන්නේ කර්ම භවය. මේ කෙලෙසිය ස්කන්ධ ටිකයි දෙක එකට එකතු වුණහම නිර්මාණය වෙනවා මොකද්ද? ටීවී එක ඇතුලේ පුද්ගලයෙක්. දැන් ඒ සත්වයා ඒ පුද්ගලයා හින්දා ජරා මරණ දුක් විඳින්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපය තිබිලා ඒ රූපේ සත්වයේ පුද්ගලයෙක් කියන උපාදාන ගතිය නොතිබුණා නම් ඒ සත්ව පුද්ගල භාවයේ දුක් විඳින්න බෑ. සත්ව පුද්ගල භාවයට පෙන්වන උපාදාන ගතිය හින්දිලා නැහැ. නමුත් රූපයක් ආවේ නැත්තම් ඒ තම්බ වෙන්නේ නැහැ. මේ උපාදානෙට උපාදානෙට හිත ස්කන්ධයකට තම්බවන. ඒ උපාදාන ස්කන්ධයට උපාදානය තියදුන. පංච උපාදාන කන්ද දුක්ඛ උපාදානෙ යෙදුණු මේ ස්කන්ධය දුක ගෙනත් දෙනවා. දැන් මගේ රූපේ සත්‍යයක් කියලා දකින කමට කියනවා අත්වාද උපාදානෙ. ඒ උපාදානයට පතිත වෙන්න තියෙන මේ රූපය කියනවා මොකද්ද? උපාදාන ස්කන්ධේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් හැදුණු රූපේට නම් මම සත්වයා කියන අදහසින් බලන්නේ, සත්වයා කියලා ගන්න. සත්වෙක් හැටියට බලන කමට කිව්වා මොකද්ද? උපාදානය කියලා. ඒ උපාදානයට හසු වෙච්ච වස්තුව මොකද්ද? උපාදාන ස්කන්ධේ. උපාදාන ස්කන්ධය කියලා කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපේ. රූපේ සත්‍යය නෙමෙයි, රූපේ සත්‍යය කියලා උපාදාන වශයෙන් ගන්න හිතයි. නමුත් අපි දන්නේ නැත්තම් මගේ උපාදානයට හසු වෙලා මේ රූපේ කියලා අපි හිතන්නේ මේ රූපේ සත්‍යය කියලා. උපාදාන කන්ද දුක්ඛ ඔබෙත් මගේ උපාදානයට හසු වෙච්ච රූපයේ ස්කන්ධ ටික දුක. හැම ස්කන්ධයක්ම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ඔබෙත් මගේ උපාදානයට හසු නොවුණු ස්කන්ධ රූප කොච්චර මේ ලෝකයේ ඇද්ද? ඒවෙන් දුක එනවද? නැහැ. උපාදාන කන්ද දුක්ඛ කියලා කියන්නේ මොකද්ද? ඔබෙත් මගෙත් උපාදානෙට හසු වෙච්ච ස්කන්ධ ටික දුක. ඒ කියන්නේ මට පෙනෙනවන මේ රූප සත්‍යය කියලා. දැන් තණ්හාව ඇතත් නැතත් මොන හරි දෙයක් උන්ට අනේ මේ සත්‍යයන්ට මෙහෙම වුණානේ කියලා දුක ඉද නැද්ද? එනවා. මගේ උපාදානයන්ට හසු වෙන ස්කන්ධ ටික දුක. එතකොට ඒ ස්කන්ධයන්ගේ ඉපදීම කියන එක කෙලස් ටික විතරක් තිබුණත් දුක් විඳින්න හම්බ වෙන්නේ නැහැ ස්කන්ධ නැතුව. ස්කන්ධ ටික තිබුණත් දුක් විඳින්න හම්බ වෙන්නේ නැහැ කෙලස් නැතුව. ඉතින් උප්පත්ති වශයෙන් ස්කන්ධ ටික විතරයි ලැබුණේ. ආගන්තුකෝයි කෙලස් ටික ආවේ. පබස්සර මිදම් වික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිනසේ උපක්ඛලෙත්ත. උප්පත්ති වශයෙන් ලැබුණු ස්කන්ධ ටිකට ආගන්තුකෝ ලැබුණු කෙලස් ටික උදව් කරගෙන ඔබත්ම ජරාමර දුක් විඳිනවා. මේ ස්කන්ධය කෙලස් දෙක එකට එකතු කරලා ලෝකේ නිර්මාණය කරගෙන දුක් විඳිනවා කියලා ඔබත්මම දන්නේ නැත්තම් අපිට වෙනව මොකද්ද මේ ලෝකෙම ඇත්තයි කියලා. එතකොට තියෙන ලෝකෙක අපි ජීවත් වෙන්න උත්සාහවත් වෙනවා මිසක ලෝක නිරෝධයකට කවදාවත් කටයුතු කරන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය මේ දර්ශනය හැම ආගමකටම දර්ශනයකට වඩා වෙනස් උතන. හැම ආගමකම දර්ශනයකම කියන්නේ තියෙන ලෝකික ශික්ෂණය. ලෝකයේ තියෙනවා නරක දේ කරන්න එපා හොඳට ඉන්න. යහපත කරන්න අයහපත කරන්න එපා. නමුත් මේ ශාසනය එහෙම නෙමෙයි ලෝක නිර්මාණයම. මහණෙනි ලෝකය ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මොකක්ද බඹයක් පොන ශරීරයෙන් පනවන්නේ. තමන් තුළින් පෙන්නලා තියෙන ඔබට පෙනෙනවා සත්‍යය පුද්ගලිය ගෙවල් දුවල් යාන වාහන ඉඩකඩම් කියලා ඔබට ලෝකයක් පෙනෙනවා. ඔබට එහෙම පෙනෙන්නේ මොකක් නිසාද? එහෙම පෙනෙන කෙලෙස්යක් ඔබ තුළ ඉදලා හින්දා. ඒ කෙලෙස් ගැලවුනොත් ජීදුනොත් ඔබට ওই පෙනෙන ලෝකෙන් ඔබ නිදහස් වෙනවා. ඒ හින්ද මේ ප්‍රතිපදාව වඩන්න කියන එක. නමුත් ඒ ටික දන්නේ නැති වෙච්ච කෙනාට ලෝකය කියන එක සෑමදාම සදාතනිකම එකක්. අපි බෞද්ධ දර්ශනේ උණුසුමක් ලබල නැති වෙනවා. අපි අන්‍යාගමික වගේම අපි තියෙන ලෝකික සංවර වෙන අය නම් අපි ලෝක නිරෝධිය පිළිබඳ දර්ශනයක් ඉගෙන ගත්තේ නැත්නම් අපි ඔක්කොමලා අවිද්‍යාව ඇතුළේ ගුරුවරට කෑ ගහන අය අපි අවිද්‍යාව නැමැති ලෝකයේ ඇතුළේ ඉඳගෙන සෝවාංකයයි සකදාගාමිකයයි අනාගාමිකයයි රහත් කියයි නමුත් ඒ අපි හොඳට හිටගෙන ලෝකයේ ඇතුළේ අවිද්‍යාව ඇතුළේ ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි දකින කමම දිට්ටි සම්පන්නයි කියලා දකින්න වෙන මුකුත් නෙමෙයි. සංයුත්ත නිකායේ දෙවනි කාණ්ඩේ අභිසමය සංයුත්තේ ලෝක සූත්‍රය කියලා එකක් තියෙනවා. අන් එක බලන්න. මහණේ නුඹලට ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය දේශනා කරමි. ඒ අහන්න කියලා. පැහැදිලිවම පෙන්නනවා ලෝකය ඇති වෙන හැටි. ඒ කියන්නේ මම නිකන් කිතියක් මතක් කරු චක්කුම් පරිච්ච රූපේච උපජේ චක්කුඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ කියලා ඒව මෙතස කේවලස් දුක්ඛ කන්ද සමුදය හොති අයං උච්චති ලෝක සමුදය. මේ දුක පෙන්වලා මහණ මේ ලෝකයේ ඇති වීම කියලා පෙන්වනවා. පරිපතර පෙන්වනවා චක්කුම් පරිච්ච රූපේච උපජේ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා යෝ තස්සා ඒව තණ්හාය අසවස විරාගෝ විරාග නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ සෝක පරිද දුක් දුන සපයස නිරෝධයන්ති අයං මුච්චති ලෝක නිරෝධ. ලෝකීය හා ඇතිවීම හා නැතිවීම කිසි කලක ආයතන කියන තැනින් පනවල තිබුණේ නැහැ. ආයතන ටිකට කෙලෙස් එකතු වෙච්ච නිසා ලෝකීය ඇති වෙන හැටි ආයතන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති වෙනකොට ලෝක නිරෝධ වෙන හැටි පෙන්වනවා. ආයතන ටික තියෙන තැනම ලෝකෙ පැනවුවා නම් රහතන් වහන්සේ නමකට ලෝකෝත්තර වල ජීවත් වෙන්න බෑ. ඇයි? ඇයි? රහත් වෙලා ආයතන පරිහරණය කරන සිද්ධාන්තයේම ලෝකේ නම් ලෝකය කියන්නේ දුක ජරා මරණ. අජරාමර නිවන ජීවත් වෙන්න සාක්ෂාත් කරන්න පුළුවන් වෙයිද? බෑ වෙනවා. නමුත් කෙලෙසයක් නිසා ජරා මරණ දුක උපද ගන්න නිසා කෙලෙස් නැති කරලා ජරා මර වෙන්න පුළුවන් දර්ශනයක් වෙන්නේ. ඉතින් මට පුළුවන් විදිහට මම මේ ධර්මයට බොහෝ සාධාරණයක් කරන්න උත්සාහවත් වෙනවා, උත්සාහවත් වුණා. මට තේරෙනවා මේ මුළු ශාසනයේම අවුරුදු ගානක කවුරු මොන විදිහට කතා කරලා මෙතන මේ පටිච්ච සම්පද සිද්ධියේ වැරදිච්ච දෝෂය නිවැරදි කරගන්න බැරුව අපි හැම කෙනෙක්ම ඉන්නේ කියලා. නමුත් මේ සෛද්ධාන්තයේ සාධාරණද අසාධාරණද කියලා ඕගොල්ලෝ බලන්න. ඕගොල්ලන්ට විමසන්න අයිතිය තියෙනවා. විමසිත්ව ගහයතප කිසි වෙලාවක මේ හාමුදුරුගොල්ලන්ට නම් වරදින්න බෑ. හරියට හරි කියලා දෘෂ්ටානුගතයට යන්න එපා. මේ හවුදුරු කියන එක ඇත්තටම වෙනවද නැද්ද තමන් තුළට යොදලා බලන්න. තෙල දහමටත් බහල බලන්න, තමන් තුළටත් යොදලා බලන්න. වෙන්නේ නැහැ කියනවා නම් එකට සහේතුකව කර්ම ඉදිරිපත් කරන්න වෙන්නත්. නමුත් වෙනව නම් මේක ඇත්තටම පටිච්ච සම්පදායට ගැළපෙනවා. චතුරාර්ය සත්‍යයට ගැළපෙනවා. රාග දේශමෝ විනයට ගැළපෙනවා. වෙන වෙනම නෙමෙයි. අර මහපදේශයන්ගේ බහල බලන්න කිව්වනේ. පටිච්ච සම්පද ධර්මයට බහන්ඳ චතුරාර්ය සත්‍යයට ගලපන්න රාග දේශ මොහයන්ට හික්මනෝද කියලා බලන්න. ওই ධර්මතා තුන මේ පෙනෙන එක දර්ශනයක එක සිද්ධියක් තුල ওই ධර්මතා තුනම වෙනවා නම් ආයෙ මේ ගත්ත වචනේ තම මනෝමින් ආ මේක චතුරාර්ය සත්‍යයට ගලපෙනවා ඇති. හරි. ආ මේක පටිච්ච සම්පදෙ මෙතෙන්ට හරි නෙමෙයි. මේ පෙන්නපු මුළු දර්ශනයෙම චතුරාර්ය සත්‍යයට පටිච්ච සම්පද රාග දේශ මොහොන්ට සැසඳෙනවා නම් ඇත්ත. චතුරාර්ය සත්‍ය පෙන්වන්නද කියලා පටිසම්පාදෙ පෙන්වන්නේ, පටිසම්පාදෙ පෙන්වන්නද කියලා චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ. මේ දෙක පෙන්වීම රාග දේශ මොහ ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් තුල නිර්මාණය වෙන දර්ශනයක් පෙන්වනකොට ප්‍රතිපක්ෂයක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රතිපක්ෂයක් හම්බ වෙනකොට ඇලෙන්න ගැටෙන්න තමන්ට යමක් ඉතුරු වෙලා නැහැ. අපිට වෙන්නේ ඇලෙන්න ගැටෙන්න හැමදාම හම්බ වෙන්නේ මොකක් නිසාද? තමන්ට ප්‍රතිපක්ෂයක් හම්බ වෙන නිසා. තමන්ට ප්‍රතිපක්ෂයක් හම්බෙන්න විදියක් නැති දර්ශනයක් පෙන්වුවාම රාග දේශ මොහ ඉතුරු වෙන විදියක්. මේ සිද්ධිය වහර ධර්මයේ මේ මහපෙදේශයට බහලුණා බලන්න පුළුවන්. බලලා පිළියර ගන්න. ඉතින් මම මතක් කරන්නේ ගොඩාක් බුද්ධිමත් වෙන්න බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ ඉන්නකම් දුක් විඳලා මරණයන් පස්සේ දුකෙන් මිදෙන්න මවතක් වෙනකට නෙමෙයි. ඔබේ මගේ දුක් සහගත මේ ජීවිතේ දුකෙන් මිදෙන මවත පෙන්වලා දෙන්නයි. ඉතින් මම මතක් කරනවා මේ දේශනාව ඔබට මේ ජීවිතයේදී මුතු නිවීම හදාගන්න හේතු උපනිශ්‍රේම වේවා. මේ තුල පෙන්වතුන් හොඳට විමසන්න. මොකද ඇත්තටම ලොකු අර්ථ විවරණයක් මම කරන්නේ වර්තමාන බොහෝ සෙයින්ම තණ්හෝපාදාන කියන ටික කෙලෙස් මතු ජරා මරණයි කියලා පෙන්වන තැනක මම සහේතුක සාධාරණ දර්ශනයක් ඉදිරිපත් කරනවා. මට ඒක පිළෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒක ලොකු අභියෝගයක් මට. කියන ලෝකෙම එක පැත්තක් වෙලා තව දර්ශනයක් කියද්දි මම මේ දර්ශනයක් කියන්නේ පෙන්නනවා. මගේ පෞද්ගලික කෙලෙසයක් මතු කරගන්න දරන උත්සාහයක් නෙමෙයි. පිටකයේ සහේතුකම බැලුවාම අපි ලෝක නිරෝධයේ, ලෝක සමුදයේ ලෝක නිරෝධයේ වගේ සූත්‍ර බැලුවාම හොඳට පෙන්නනවා. ස්කන්ධ ටික තියෙන තැනක ජරා මරණ පෙන්නලා නැහැ. තණ්හාව කියන එක ඇතිවීම නැතිවීම ජරා මරණ පෙන්නලා. දොසි ප්‍රතිසන්දිය පෙන්වලා නැහැ. තණ්හා උපාදාන කියන ටිකෙන් ප්‍රතිසන්දිය පෙන්වලා තියෙනවා. අවිද්‍ය සංඛාර කියලා. අවිද්‍යාව පෙන්වලා තියෙන දැන් මේ දුක්ඛය ඥාන දුක්ඛ සමුදය ඥාන කියලා තමයි කියන්නේ. 100%ක්ම සාධාරණාර්ථය විවරණයක් වෙනවා. ඉතින් ඒක ඔගොල්ලෝ නුවණින් බැලුවොත් හෙට දවසේ මේ බුද්ධ ශාසනයේ නැවත පුනර්ජීවයක් ඇති වෙන්න මේ හෙළිවීම මේ සිද්ධාන්තෙම හේතු වෙයි කියන එකත් මතක් කරනවා ඈ.